నమస్కారే కియాన పంచశీలే సమాధానమైనట్టు. బుద్ధం శరణం గచ్చామి, ధమ్మం శరణం గచ్చామి, సంఘం శరణం గచ్చామి, ద్వితీయం తి బుద్ధం శరణం గచ్చామి, ద్వితీయం తి ధమ్మం శరణం గచ్చామి, ద్వితీయం తి సంఘం శరణం గచ్చామి, తృతీయం తి బుద్ధం శరణం గచ్చామి, తృతీయం తి ధమ్మం శరణం గచ్చామి, తృతీయం తి సంఘం శరణం గచ్చామి. పానాతిపాతా వీరమణే సిక్ఖాపదం సమాదయామి, అదిన్నదాన వీరమణే సిక్ఖాపదం సమాదయామి, కామేషు మిథ్యాచారా వీరమణే సిక్ఖాపదం సమాదయామి, ముసావాదా వీరమణే సిక్ఖాపదం సమాదయామి, సురామేరయ మధ్యపమాదట్టానా వీరమణే సిక్ఖాపదం సమాదయామి, తిసరణేన సంధిం పంచశీలం ధమ్మం సాధుకం సురక్షితం కత్వా అప్రమాదేన సంపాదేత. హదాయి శ్రద్ధావంత పిన్నతుని ఫలమేమ అప బలాపొరత్తువాన్ని ఒబే దాసిం ఇమహా శ్రద్ధావెం సోదానం కొట మే ప్రతిమా వహన్సే ఇదిరిపిట తెంపత్ కల తియన మల్ పహన్సు అందు దున్నాదిం యుత్ మే సీలు పూజా ద్రవ్యాన్ అపసరణ గియ అపే శాస్త్రు బుదురజానన్ వహన్సేగే అనంత బుద్ధుగుణ సముదాయట సంబుద్ధ పూజావకాశం పూజాకరణటై బుధహాందురం వెనువెం అపియమక్ పూజాకరణ కొట ఏ వేళ వ్యాపే హితే లోకు ప్రసాదయక్ సతుటక్ ఎతివెన్నే ఇక్కడ హేతువ సమయ ఏ బుధుగుణ సీపత్ కరణ కొట అపే హితే లోకు పవిత్ర వాక్ ఎతివెనవా ఏక హిత సమాధి మత్ కరణ భావన కిరీట ధర్మే సందహం వెనవా ඒකට අපි කියනවා බුද්ධ අනුස්සති භාවනාව කියලා. ඇත්තෙම අපි එදිනෙදා කරන හුඟක් දේවල් භාවනාවක් විදිහට වඩන්නට පුළුවන්. දැන් ඔබ දානෙ දෙනකොට ඒ දෙන්නා වූ දානය ගැන ආනිසංස කල්පනා කරමින් සිහි කරමින් දෙනවනම් ඒකට කියන්නේ චාගානුස්සති භාවනාව කියලා. ඔබ ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන හිතනවනම් වන්දනාමාන කරනවනම් දානෙ පූජා කරනවනම් ඒ සංඝගුණ සිහිපත් කිරීම සංඝානුස්සති භාවනාව කියලා කියනවා. ඔබ ධර්ම කරුණක් මෙනෙහි කරනවා නම් ඒක ධම්මානුස්සති භාවනාව. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වනකොට ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඉතින් ඒ උතුම් බුදුගුණ සිහිපත් කරමින් අප දැන් මේ සම්බුද්ධ පූජා පවත්වන්නේ. Now we are going to offer all these items to the noble qualities of the Buddha. And the supreme Buddha developed his mind to the maximum level with compassion and wisdom. When we think Buddha's noble qualities, we purify our mind. That is why Buddhism says, contemplating on the Buddha's qualities is a meditation technique. It means Buddhanusiddhi Bhavana, the contemplating on the qualities of the Buddha. And in this moment, we are going to contemplate on Buddha's noble qualities and think in his noble qualities. We are going to offer all these items to the Buddha's noble qualities. Okay? Sado, sado, sado. Sampurita pamita para mita balena vidvansiyo kile kilesa samola jalam tene velande areham arehoti namam vandami bunde mamalang hadaye tapentva සංසාර සාරෝග විනීත නිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේබිසාසම් සංසාභිගං කේවලමෝහනාසං සන්නාහ කන්මාරරණේ විසේසං සංසේවිතං දාසිමුදාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාසගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේරසාසං නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දෙන්ඨිකෝ වතං ඒහි පන්සෙකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි Supatipanno bhagavato savaka sangho Ujjupatipanno bhagavato savaka sangho Nyayapatipanno bhagavato savaka Samiti patipanno bhagavato savaka sangho Yadidam chattari purisa yugani atta purisa pungala Esa bhagavato savaka sangho Huneyo pahuneyo dakkineyo anjali karaniyo Anuntaram punyam lokan sati Sangam jivita pariyan saranam gacchami Vandami chetiyam sambham sambhatani supatinditam Saririka dhatu mahabodhin bundarupam sakalam sadha Ganasaram padintena dipena samadham sindha Siloka dipam sambundham pujayami tamonudham Gandha sambhara yuntena dupena haṁ sugandhina Pujaye pujaniyantam pujabhajana muntamam Vanna gandha gunopetam netam kusuma santatin Pujayami munindans siripada saroruhe Pujemi buddham kusumena nena punyena metena labami Pumpan milayati yataidam Payo tatayati vinasa bhavan Adivase tuno bhante paniyam parikampi Anukampannupadaya patigannhatu muntama Adivase tuno bhante gilana panchayam nimam Anukampannupadaya patigannhatu muntama Imina punyakammena mame bala samagamo Satam samagamo hotu yava nibbana pantiya Sadhu, sadhu, sadhu
Gauraniya Swamin Vahansige Namasarayi සදහවත් වාසනාවන්ත පින්තුනි අප මේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවට කලින් ටික වේලාවක් අපි භාවනාවක් පුරුදු කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ අපිට ඊටාම පුරුදු සරල භාවනාවකින් අපි ආරම්භ කරමු මෛත්‍රී භාවනාව ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටියට මෛත්‍රී භාවනාව කියලා කියන්නේ අපේ මානසික සුවය කරා යන ආධ්‍යාත්මික ගමනේදී අපි ආරම්භයේදීම වැඩි යොතු භාවනාවක් විදියටයි මෛත්‍රී භාවනා සඳහන් වන්නේ. ඉතින් එදිනෙදා ජීවිතය අපට බොහෝ විට ගැටුම් ඇතිවන්නේ සිත මනාපකම් ඇතිවන්නේ අපේ හිතේ තියෙන මෛත්‍රී අඩුකම නිසාමයි. ඒ වගේම අපේ සමහර විට ජීවිතේ නොඑක් විදිහ අපේ කරදරවලට ගැටුම්වලට මුහුණ පාන්නෙත් මේ මෛත්‍රියේ තියෙන අඩුව නිසාමයි. ඒ නිසා අපට දිනෙන් දින මෛත්‍රී භානාව දිනු කරන්න පුළුවන් නම් ඒක එකාතකින් අපේ සමාජ ජීවිතය සාර්ථක වෙන්න හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් ඒක හිත පිරිසිදු වෙන්නත් කාරණයක් වෙනවා. ඒ සියල්ලටම වඩා පින්තුනේ ලෞකික කුසල අතර මේ ලෝකයේ තුල තියෙන කුසල අතර ඉහළම කුසලයක් විදිහට සැලකන්නේ මෛත්‍රී භානාව වැඩිම. අපි දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, භාවනාමේ වශයෙන් පින්කම් කරනවා. ඒ අතරින් ඉහළටම අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කිරීමේහි ප්‍රධානතම ඉගැන්වීම විදිහට බුදුදහමේ සැලකන්නේ මෛත්‍රී භාවනාව. බුදුහාමර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මහා කන්දක් ගොඩට දානෝපකරණ බඩු බණ්ඩ දන් දෙනවට වඩා අනිසංසදායි කියලා එක සුළු මොහොතක් යම් කිසි කෙනෙකුට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් නම්. ඉතින් ඒ තරම් ආනිසංසදායි තියෙන දෙයක් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි තාම කරුණාවෙන් මේ මෛත්‍රිය අපට දේශනා කළේ. ඉතින් අපි දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා විදර්ශනා පැත්තටත් අනිත්‍යතාවය ටික වේලාවක් මෙනෙහි කරන්න. Now we are going to practice a meditation technique. Especially we start here very simple meditation technique in Buddhism. Metta bhavana, loving kindness meditation. It means we think, we wish other people that may all beings be well, happy and peaceful. One of the benefits that we receive throughout practicing loving kindness is to reduce our anger. Anger is main defilement, negative thought that disturbs our peace of mind. If we can overcome anger, actually we can overcome a lot of mental problems in our mind, such as stress, depression, and other mental illnesses that we can overcome. That is why Buddhism specially explains us to practice loving kindness meditation. We always think, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness meditation, when we meet a person, when we see a person, when we think a person, we suddenly think that he or she is like my only son or daughter. That is the highest attitude as the result of practicing loving kindness. Not only that, with the concentration of practicing loving kindness meditation, we reflect on impermanence. According to Buddhism, all Buddhist meditation techniques can be divided into two. One of them is samatha meditation, or concentration, or tranquility meditation. The other one is insight meditation, vipassana bhavana. Metta bhavana belongs to concentration meditation. When our mind is concentrated, then it is very easy to reflect on impermanence. That is why Buddha emphasizes the importance of practicing loving kindness meditation. From here to universe, we think, may all beings be well, happy and peaceful. Okay? Please get ready for meditation. Now, we are going to practice loving kindness meditation. And by the power of practicing this loving kindness meditation, may my negative thoughts reduce, and may my mind purify, and as the result of practicing loving kindness meditation, may my insight meditation succeed, and finally, may my negative thoughts, greed, anger, and delusion reduce. With that intention, let's start loving kindness meditation. Sadhu, sadhu, sadhu. Okay, please take a seat as a very simple, relaxed posture. Keep your body straight. And relax your body, please. Keep your right hand on the left hand. Close your eyes gently. Now, I am sitting in a very pleasant, calm environment. Everything is prepared for my inner peace. First of all, I pay my gratitude to the people, those who have arranged these facilities for my inner peace. And now I am aware of my body posture from legs to head. My legs, knees, hands, shoulders, neck, and head. Now I feel only my breathing in and out. I keep my attention in the present moment. I don't think my past or future. I keep my full attention in the present moment. At the same time, I keep my awareness around the nose or upper lip. Keeping my attention around the nose or upper lip. Living in the present moment. Now I am going to practice loving kindness to everyone in the world. May all beings at this temple be well, happy and peaceful. May all beings in this city be well, happy and peaceful. May all beings in this county be well, happy and peaceful. May all beings in this state be well, happy and peaceful. May all beings in this country be well, happy and peaceful. May all beings in this continent be well, happy and peaceful. May all beings in this planet, the Earth, be well, happy and peaceful. May all beings in this solar system be well, happy and peaceful. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful. May all beings in this universe be well, happy and peaceful. May all beings in this entire world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. I see all over the world like my family, like my children. I am friendly with everyone in this universe. I wish all of them to succeed. May all beings be well, happy and peaceful. Every moment my body changed. My mind also changed. Everything is subject to change. Everything is impermanent. Every moment, my physical body arises with the conditions as the result of food, and immediately that body ceases. My mind also arises with the mental formations, with the conditions. When conditions cease, immediately my mind ceases. Every moment, my mind arises and it immediately ceases. My entire life is the present thought. That present thought arises and ceases every moment. Except my present thought, I have nothing in my life. My entire life is the present thought. That present thought consists with other four aggregates. Forms, feelings, perception, and mental formations. Every moment, these five aggregates arise with the conditions, and immediately those five aggregates cease. My entire life is these five aggregates. The nature of those five aggregates is that arising and ceasing at the moment. Mind is impermanent. Mind is impermanent. Mind is impermanent. Everything is impermanent. Everything is impermanent. Everything is impermanent.
Sambe sankhara anicchati yada panyaya passati atha nibbindati dukkhe esa maggo visuddhiya. Sadhu, sadhu, sadhu. Samanta chakravalesu atra gacchantu devata sandhammam munirajas sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Anupumbena medhavi toka tokam kane kane.
කම්මාරෝ රජතස්සේව නින්දමේ මල මත්තනෝති.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, එංගලන්තයේහි ලෙස්ටර් ජනපදයේ පිහිටි ලෙස්ටර් බුද්ධිස් විහාරයේහි අදින් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වන සදහම් වැඩසටහනයි මේ අපි මේ විදිහට ආරම්භ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන වැදගත් කරුණු කීපයක් අප සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට වන්නේ මොකද්ද කියන එක පිළිබඳව කතාව තමයි බුදුදහම කියලා කියන්නේ. ලෝකයේ අනිත් විද්‍යාවන් වලින් බොහෝ විට කරන්නේ බාහිර ලෝකයේ දේවල් අධ්‍යයනය කරමින් යන එක. ඇතැම් විට වෛද්‍ය විද්‍යාවෙන් ශරීරයේ කොටස් ගැන අධ්‍යයනය කරනවා. බුදුදහමෙන් කරන්නේ ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා ඇත්තටම අපේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන එක මනස සම්බන්ධ කරගෙන හිතත් එක්ක තියෙන අපේ ජීවිතයට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න එක. ඒ දහම තේරුම් ගත්තු ප්‍රමාණයට අපට තේරෙනවා අපේ කයේ ස්වභාවය මොකද්ද, අපේ හිතේ ස්වභාවය මොකද්ද, අපට මනසට දුකක් පීඩාවක් ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ කොහොමද කියන එක අපි දන්නවා. තේනසෙන බුදුදහම තේරුම් නොගත්තොත් අපට මේක දැනගන්න විදියක් නැහැ. අපි හිතන්නේ බාහිර පිටස්තර කෙනෙක් තමයි අපට දුක දෙන්නේ කියලා. එනසානේ අපි ඇතැමිට දරුවන්ට කියන්නේ මාව කේන් ටිකක් ගන්න එපා, මට දුක් දෙන්න එපා කියලා, එහෙම නේද? අපි හිතන්නේ දුක එන්නේ බාහිරින් කියලා. පිටස්තර කෙනකින් කියලා අපි හිතන් ඉන්නේ. ඒ වගේම අපි කිසියම් විදියක අත්දැකීමක් ලබනකොට අපට හිතෙන්නේ ඒ අත්දැකීම තමන්ට ලැබෙන්නේ ඒ පිටස්තර තියෙන දේ ස්වභාවය අනුව කියලා. දැන් අපි කියමු දරුවෙක් අකීකරු වෙනවා කියලා. දරුවෙක් ඔබ කියන දේ අහන්නේ නැහැ කියලා කියමු. නැත්තම් දරුවෝ ඔබ කියන විදියට මෙන්දල හොඳට විභාගයක් සමත් වුණා කියලා කියමු. අපි හිතන්නේ දරුවෝ නිසා මට ඒ සැපතාවය කියලා නේද? දරුවෝ නිසා ඔබට ඒ සතුට ආව නම් ඒ සතුටම වෙනත් කෙනෙකුටත් ලැබෙන්න ඕන. ඒ දරුවෝ දෙස බලන විට වෙනත් කෙනෙකුට ඒ සතුට නැහැ. එහෙනම් අපි තේරුම් ගන්නට ඕන මේ සතුට ඇත්තෙන්ම බාහිර හේතු ටිකක් තිබුණා තිබ්බට මේ සතුට තමන්ගේ මනසෙන් තමන් හිතන විදියට ගොඩනගාගත්තු දෙයක් කියලා. දැන් සමහර ආහාර පාන බලන්න. සමහර කෙනෙක් ආහාරයකට හරිය කැමතියි. ඒ ආහාරයටම වෙනත් කෙනෙක් කැමති නැහැ. දෝරියන් ගන්න බලන්න. නේද? දෝරියන් කියන ආහාරය ඔබ දන්නවනේ. එක්කෙනෙක් හරිය කැමතියි ඒකට. ලොකෝ ගානක් වේදන් කළා දෝරියන් ගෙඩියක් ගන්නවා. සමහර කෙනෙකුට ඒකේ සුවඳෙන්න බෑ. සුවඳ එන තැනකවත් ඉන්නේ. එතකොට බලන්න පින්නතුනි, මේ සැප හෝ දුක කියන කරුණ බාහිරින් නම් එන්නේ ඒ හැම දිනාට මේ අත්දැකීම සමාන වෙන්න ඕන. නමුත් එහෙම දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අපේ ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, ඒ වගේම දිවට එන රස, මෙන්න මේ හතරෙන් එන දේවල් විශේෂයෙන්ම සැපක්වත් දුකක්වත් දෙන්නේ නැහැ. ඒව උපේක්ෂාසහගතයි. කයට එනවා ඇතැම්මිට වේදනා, ඒක දුක්සහගත වෙන්න පුළුවන්. හැබැයි ඒකත් ක්ෂණික වේතනම හටගෙන නිරුද්ධ වෙනවා. දෙවෙනි වතාවට අපේ මනසේ ස්වභාවය අනුව තමයි තමන් නිර්මාණය කරගන්නේ. දැන් අපි කියමු ශරීරයට යමක් ස්පර්ශ වෙනවා කියලා. දැන් අපි කියමු ඔබ රාත්‍රී කාලේ නිදා ගන්නවා කියලා. නිදා ගන්නකොට ඔබේ ළඟ දරුවෙකුත් ඉන්නවා. නිදා ගන්න පටන් ගන්නකොට. ඉතින් දරුවගේ ඔළුව අත ගාමින් නැත්නම් පිට අත ගාමින් ඔබ නිදා ගන්නවා ආදරෙන්. ඔබ රාත්‍රී කාලයේ කරවලේ අවදි වෙලා ආයේ දරුවගේ පිට කියන හිතාගෙන අත ගන්න යම් කිසි දෙයක්. ඔබ හිතාගෙන දරුවා කියලා. ආදරෙන් ඔබ හිතේ ආදරේ තියාගෙන දරුවා අත ගන්නවා. එහෙම ඉන්නකොට ඇතැමිට එකපාර අකුණක් ගහනවා. ගහලා බලනකොට දරුවා නෙවෙයි ඇතැමිට ගෙදර ඉන්න පූස එතෙන්ටම ඇවිල්ලා ඉන්නේ. ඒ පූසගේ තමයි ඔබ මේ අත ගෑවේ. දැන් ඔබ ඒක පේනකම් ඔබ හිතන් හිටියේ මගේ දරුවා මේ ඉන්නේ කියලා. දරුවගේ සුවය තමයි ඔබට දැනුනේ. පින්නතුනේ ඒක නෙමෙයි බැරි වෙලාවත්. එතන හිටිය සර්පයෙක් වගේ නම් බැරි වෙලාව. ඔබ ඒක දකින කම්ම දරුව කියලා හිතන් හිටිය මනසෙන් හැබැයි දැක්ක ගමම ඔබ බය වෙලා දුවනවා එතන.
මේ ඊටාම සරල උදාහරණයක් කිව්වේ පින්නතුනි. අපි මේ ඇසට දකින රූපය, කනට අහන ශබ්දය, නාසයට එන ගඳ සුවඳ මේ අපි හිතන් ඉන්නේ නිතරම ඒ බාහිර පිටස්තර පේන දේ අනුවයි සමන්ට මේ දේ වෙන්නේ කියලා. ඇත්තටම පින්නතුනි යථා ස්වභාවය ගත්තොත් ඒ මුලින් ඇතිවන අත්දැකීම එතනම හටගෙන නිරුද්ධ වෙනවා. පස්සේ ඇතිවන සිතුවිල්ලෙන් තමයි හිතයි ධර්මාලම්බන දෙකෙන් තමයි අපේ දුක හෝ සැප කියන දේ අප විසින්ම නිර්මාණය කරගන්නේ. ඉතින් මෙන්න මේ අපේ ජීවිත කතාව බුදුදහම තුළ ඉතාම ලස්සනට විස්තර කරනවා කියනது. අන්න ඒක තේරුම් ගත්තොත් තමයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. අන්න ඒක තේරුම් ගත්තොත් තමයි අප හිත පිරිසුදු කරන ක්‍රමය ගැන අපි තේරුම් ගන්න. අන්න ඒ දහම තේරුම් ගන්න ඕන පින්නතුනි කාරණා කීපයක් නිසා. එකක් තමයි අපේ ජීවිතවල අද කිසියම් විදිහේ වටිනාකමක් තියෙනවා නම් අන්න ඒ වටිනාකම වැඩි කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපට දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි අපි ඊටාම ආදරය කරන අපේ දරුවන් ඥාතීන් වගේ මේ පිරිසක් ඉන්නවා නම් ඒ අයගේත් වටිනාකම වැඩි වෙන්න. ඒ විතරක් නෙවෙයි ඒ අයට අපි නියම විදියට උදව් කරන්න දැනගන්නේ ධර්මයේ දැනගත්තු දවසටයි. එතකන් අපි අපේ ඥාතිවරයෙකුට උදව් කරන විදිවත් දන්නේ නැත්නම් අපි හිතන් ඉන්නේ කැම්බියම ටිකක් දෙන එක, උගන්නන එක, ඇඳුම් පැනඳුම් ටිකක් දෙන එක තමයි කෙනෙකුට කරන ලොකුම උදව්ව කියලා. ඇත්තනම් පින්තුනේ ඒ ටිකත් අපි කරනව නැත්තේ නේ. ඊටත් වඩා අපි සලකනවා ධර්මයේ දැනගත්තු දවසට. අපේ අම්මා තාත්තා ඉන්නවා නම්, ස්වාමි භාර්යාවන් ඉන්නවා නම්, දරුවන් ඉන්නවා නම්, ධර්මයේ නොදැන කෙනෙකුට වඩා ධර්මයේ දන්න කෙනා තමයි හොඳටම තමන්ගේ අම්මා තාත්තට සලකන්නේ. ධර්මයේ දන්න කෙනා තමයි තමන්ගේ ස්වාමි පුරුෂයාට, තමන්ගේ භාර්යාවට, තමන්ගේ ආදරණීය දරුවන්ට හොඳටම සලකන්නේ ධර්මයේ දන්න කෙනා. ඇයි එයා ඒ ආනිසංස දැක දැක එක කරන්නේ? ගෙදරක කෑම ටිකක් කිව්වත්, ඇඳුමක් හේදුවත් ඒක මෛත්‍රී සහගතව පිනක් වැඩෙන විදිහට අපිට කරන්න පුළුවන් අපි ධර්මයේ දන්නවනම්. අනේ නිසා පින්නතුනි ඊටත් වඩා වැදගත්ම දේ තමයි අපේ මේ ඉන්න ඥාති මිත්‍රාදීන් හැමදාම අපිත් එක්ක ඉන්නේ නැහැ. යයි කොයි මොහොතේ අපෙන් වෙන් වෙලා යද්දන්නේ. දැන් බලන්න ඔබේ ජීවිත කාලේ ඔබට මොන ගැහිච්ච ඥාතීන් මිතුරන් කී දෙනෙක් නම් මේ වනිට ඔබත් එක්ක එකට කතා බහ කරලා හිටියේ මිය ගියාද? එතෙමිට ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්. ආච්චිල සියල වෙන්න පුළුවන්. එකට පන්ති ඉගෙන ගත්ත යාළු වෙන්න පුළුවන්. කී දෙනෙක් නම් මරණයට පත් වෙන්නේ නැද්ද? බලන්න පින්නතුනි ඔබ ඇත්තටම ධර්මය ඒ කාලේ හොඳට දැනගෙන හිටියේ නම් ඒයට ඔබ කොච්චරනම් උදව් කරන්න තිබ්බද? ඒ සුගතිගාමි වෙන්න. එතෙමිට අපි සාමාන්‍ය යාළු වශයෙන් විතරක් ඉඳලා අපි දන්නේම නැහැ මේ කට්ටිය මරණයට පත් වුණා. ඒ ඇතෙමිට මනුෂ්‍ය ආත්ම භාවයෙන් පහළ තැන්වල අද දුක් විඳිනවත් ඇති. පින්නතුනි ඒ ඉරණමම අද අපේ ඉන්න මේ යහළු මිත්‍රාදීන්ට ඥාතීන්ට අනාගතයේ දවසක වෙනවා. අපේ ඇස් දෙක ඉදිරිපිටදීම අද අපට ඉන්න ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක්ගේ මලගෙවල්වලට අපට යන්න වෙනවා. ඒ බොහෝ දෙනෙක්ගේ ජීවිතවල ලෙඩ දුක් අනතුරු ආදී කරදර වගේ අවස්ථාවලට පත්වෙච්ච වෙලාවවලදී අපට ඒවට සහභාගි වෙන්න වෙනවා. අන්න ඊට කලින් පින්නතුනේ අපි හැකිතාක් දුරට ඒ ඇයට ධර්මයෙන් උදව් කරන්නට ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙන දේවල් අතුරින් දානයන් අතුරින් සබ්බදානං ධම්මදානං ජිනාති කියලා ඉහළම දානය ධර්ම දානය කියලා සඳහන් කළා. ඒ නිසා ධර්මයෙන් කරන උදව්ව තමයි නියම උදව් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ ධර්මයත් එක්ක කෙනෙක් එක එකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ සම්බන්ධය ඒ මිත්‍රත්වයේ බොහෝ දීර්ඝ කාලයක් යනවා. නමුත් අපි බොහෝ විට සම්බන්ධ වෙලා ඉන්නේ කොහමද? එක්කෝ ඔවුන්ගේ රූප සම්පත්තිය නිසා, නේ ලස්සන නිසා. ඇතැම්මිට ඥාතිත්වයේ හින්දා. ඇතැම්මිට රැකී රක්ෂා හින්දා. මේ වගේ කාරණාවකින් තමයි අපි බොහෝ විට මිත්‍රව වෙලා ඉන්නේ. නමුත් පින්වත්නි ධර්ම කරුණොත් එක්ක ධර්ම සාකච්ඡා කරලා ඒ දහම් කරුණු හුවමාරු කරමින් අපි යම්කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ මිත්‍රත්වය මුළු ජීවිත කාලයම තියෙන රැමෙට සසර පුරාවටත් ඒක තියෙනවා. අද අපි යහළුවෙන් විසෙන් ආශ්‍රය කරන අය සමහර විට ලෙඩ වුණාම, ඇතැම්මිට තියෙන රූපේ වෙනස් වුණාම අර මුලින් තිමිච්ච ආදරය බැඳීම අඩු වෙනවා. නමුත් පින්නතුනි ධර්මය දන්න කෙනෙක් කොහමද? ධර්මය දන්න කෙනෙක් තව කෙනෙක් එකට ළඟින් ආශ්‍රය කරනකොට එයාට ලෙඩක් හැදුනොත් එයාගේ රූපේ වෙනස් වෙනවා. ඇතැමිට ඔබට තියෙන ওই ලස්සන මූණ, මට තියෙන ලස්සන මූණ, ඇතැමිට ගින්දරක් නිසා මේ ලස්සන මූණේ ලස්සන නැති වෙන්න පුළුවන්. ඒක සුළු මොහොතකින්. ඔබ දැකලා තියෙනවා ඔබේ ජීවිත කාලේ ඔබගේ යාළුවන්ට ඥාතින්ට එහෙම වෙච්ච අවස්ථා. පින්නතුනි බලන්න සමහර අවස්ථාවලදී මෙන්න මේ අපේ රූපේ වෙනස් වෙනකොට අර දහමක් නැතුව තිබිච්ච සම්බන්ධතාව බොහෝ විට ගිලිලා යනවා. නමුත් ධර්මයත් එක්ක බැඳිලා ඉන්නයි පින්නතුනි. එහෙම අනතුරක් වුණොත් මොකද වෙන්නේ? ඇතැම්බිට කලින් හිටියත් වඩා යට ආදරේ. කලින් හිටියටත් වඩා යව හොඳට බලා ගන්නවා. මේක තමයි ධර්මයේ ස්වභාවය පින්නතුනි. අන්න ඒ මට්ටමට එන්න නම් අපි පුළුවන් තරම් දුරට ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඒ දහම අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්නට ඕන විතරක් නෙවෙයි, අපේ ළඟම ඉන්න දරුවන්ට, ඥාතීන්ට, හිතවතුන්ට මේ ධර්මයේ සමන් දන්න පමණින් කියා දෙන්නට ඕන. ඒ අයට ධර්මයේ කියා දීපු පමණටයි ඔබට සලකන්නේ, ඔබට ගරු කරන්නේ, ඔබව රැක බලාගන්න. ඒ විතරක් නෙවෙයි, ඒ අයත් එන්න එන්නම සතුටෙන් ජීවත් වෙන්නේ ධර්මයේ තේරුම් ගත්ත පමණට. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනුපුබ්බේන මේ දහාවේ තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ද මේ මලමත්තනෝ කියලා. මේ ගාථාවේ තේරුම තමයි රංකරුවේ රත්තරන් වැඩ කරන අය ඒ රත්තරන් වල තියෙන මලකඩාදී වෙනත් ලෝහ ಜಾති අයින් කරනවා, ඒව රත් කරලා ටිකෙන් ටික. අන්නේ වගේ තමයි නුවණැති කෙනා මේ දහවේ කියලා සඳහන් කරන නුවණැති කෙනා තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටිකෙන් ටික අඩු කරගන්නවා. තමන්ගේ හිතට සිතුවිල්ලක් එනකොට තමන් හොඳට අවධානයෙන් ඉන්නෝ. දැන් මේ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන්නේ යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක්ද, නැත්නම් රාගයක්ද, මේ අවස්ථාවේ කවුරු හරි කෙනෙක් ගැන අමනාපයක්ද තියෙන්නේ, මෝහ සිතුවිල්ලක්ද තියෙන්නේ කියලා තමන් ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්න හිතගෙන. දැන්ටත් අපි අවධානයෙන් ඉන්නේ. හැබැයි අපි දැනට අවධානයෙන් හුවාකිනේ අපේ කය ගැන, ශරීරය ගැන. එහෙනම් තමන්ගේ කොණ්ඩේ ගැන, තමන්ගේ මුහුණ ගැන, තමන්ගේ ඇඳුම ගැන තමයි දැන් හුවාක අවධානයෙන් අපි ඉන්නේ නේද? හැබැයි පින්නතුනි ධර්මය දැනගත්තාම අපි වැඩිපුර අවධානයෙන් ඉන්නේ මොකක් පිළිබඳවද? තමන්ගේ හිත ගැනෝ. තමන්ගේ හිත ඊටාම ලස්සන සුවඳවත් තිරිතුරු මලක් වගේ නිතරම තමන් තියාගන්න උත්සාහ කරනවා. ඒ හිතට කෙලෙස් එන්න දෙන්නේ නැහැ. දැනට කෙලෙස් ලෝභාදී අකුසල විතරක තියෙනවා නම් ඒව ටිකෙන් ටික ධර්මානුකූලව තමන් අඩු කරගන්නවා. තමන්ගේ ළඟ දැඩි ලෝභයක් තියෙනවා නම් ටිකෙන් ටික පරිත්‍යාගය පුරුදු කරනවා. දානය පුරුදු කරන ඇතැමිට එක විටම පිටස්තර කෙනෙකුට දෙන්න බැරි වෙන පුළුවන්. තමන්ගේම ඥාතිවරයෙකුට, දුප්පත් ළමයෙකුට ටිකක් දීලා ටිකෙන් ටික තමන් මේක පුරුදු කරනවා. තමන්ගේ ළඟ අමනාපය, ද්වේෂය, සිතුවිල්ල නිතර තියෙනවා නම් ටිකෙන් ටික මෛත්‍රිය වඩනවා. සීල සත්‍ය සුවපත්ත්වා කියලා වඩන්න පුළුවන්. නැත්නම් අපිට හිතන්න පුළුවන් අනේ මේ අද මං අමනාපවල හිටියත් මේ සසරේදී මට අම්මා තාත්තා වෙලා මට දරුවෝ වෙලා හිටියා යමේ කියලා හිතනකොට පින්නතුනි ධර්මානුකූලව ඒ කරුණ ගැන හිතනකොට අපට අර හිතේ තියෙන අමනාපය දුරු කරන්න පුළුවන්. අද ඇතැමිට ඔබ කෙනෙක් එක්ක අමනාපෙල ඉන්න පුළුවන්. ඒ තැනත්තාම ඇතැමිට මීට කලින් ආත්ම භාවයේ ඔබේම අම්මා වෙලා ඔබට කිරි දීලා ඔබ පෝෂණය කරපු කෙනා වෙන්න පුළුවන්. අද ඔබත් එක්ක අමනාපෙල ඉන්න කෙනා ගිය ආත්මේ ඔබේම දරුවෙක් වෙලා ඔබට හුඟක් උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ධර්මානුකූල මේ කරුණ හිතනකොට පින්නතුනේ අර හිතේ තියෙන අමනාපය ටිකෙන් ටික දුර වෙනවා. ඒ නිසා දිනෙන් දින බලන්න පින්නතුනි තමන්ගේ හිත ගැනම තමන් බලන්න. මම ඊයේ හිටියට වඩා මගේ අද ලෝභකම අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න. අදට වඩා මගේ හෙට දවසේදී මගේ හිතේ අනිත් අය පිළිබඳව තියෙන අමනාපය අඩු වෙනවද කියලා බලන්න. ඒ වගේම දිනෙන් දින බලන්න තමන්ගේ හිතේ තියෙන මෝහය අවිද්‍යාව අඩු වෙනවද කියලා බලන්න. අවිද්‍යාව අඩු වෙනවද කියලා බලන්නේ කොහමද? ඇසට රූපයක් පේනකොට බලන්න තමන් ඒ රූපය තුළ හිත බැසගෙනද තියෙන්නේ කියලා තමන්ම තමන් ගැන බලන්න. ඒ රූපයක් මතක් වෙනකොටම ඔබ දක්ෂනෝතින් මේ රූපය කියලා බාහිර දේ නෙවෙයි දැන් මේ මතක් කරන්නේ මගේ සිතමයි මම මේ කියවන්නේ මගේ මයින්ඩ් එකමයි මම රීඩ් කරන්නේ කියලා තමන් දැනගත්තොත් තමන් අභ්‍යන්තරය තුළට හැරෙනවා බාහිර දෙයක් තුළින් තමන්ට දුක සැපක් හටගන්නේ මෙන්න මේක තමයි ටිකෙන් ටික තමන් ගැන අවිද්‍යාව දුරු වෙන ආකාරය තමන්ටම බලාගෙන තියෙන ක්‍රමය පින්නතුනි මේ විදියට ප්‍රධාන වශයෙන් අපේ හිතේ හටගන්න ලෝභය ద్వේෂය මෝහය කියන මෙන්න මේ අකුසල විතරක තුන දිනෙන් දින අඩු කිරීම තමයි පින්නතුනි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ අකුසල විතරක අඩු වෙච්ච පමණට අපේ හිතට එන මානසික දුක් පීඩා එන්නෙම අඩු වෙනවා ඒ විතරක් නෙවෙයි මේ කරන්නා වූ කුසල යානිසංස විදියට ඔබට භෞතික වශයෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම බෙනිෆිට්ස් ටික ඉහළම ආනිසංස ටික ඔබට ලැබෙනවා. හරියට ඔබ ගහක් මුලට වතුර ටික, පොර ටික, පස් ටික ළඟා කරනවා වගේ. ඔබ ගහක් පැලකලා, රෝපණය කරලා, ඒ ගහේ ළඟට ඔබ අවශ්‍ය වෙලාවට වතුර ටික, පොහොර ටික, පස් ටික ඔබ දැම්මොතින් ඔබට ගහෙන් ගෙඩියෙන්න ඕන කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. අන්නේ වගේ ඔබට නිතරම තියෙන්නේ ඔබේ හිත අකුසලයන්ගෙන් රැකගෙන නිතර ඒකට කුසල එකතු කරන්නට ඕන. ඒ අතර දක්ෂතාවයේ skillfulness එක නැත්තම් අනිත්‍යතාවයේ මෙනෙහි කිරීමේ හැකියාව එන්න එන්නම ඒ හිතේ ශක්තියක් විදිහට දිනු කරන්නට ඕන. මෙන්න මේක අපි කරනකොට තියෙනතුනි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරයන් කියපු විදිහට අපට ධර්මයෙන් ලබා දෙන්න පුළුවන් සියලුම අනිසංස ඒ ධර්මයෙන් විසින් ලැබෙනවා. ධර්මයේ කියලා අමුතුවෙන් කරන කෙනෙක් නෑ පින්නතුනි. ඒක තමයි ලෝක ධර්මතාවය. ස්වභාව ධර්මය කියන්නේ මේක. කවුරුවත් බාහිර දෙවි කෙනෙක් පාලනය කරන දෙයක් නෙවෙයි. එතකොට මෙන්න මේ හිතට කුසල ටික ඇතුළත් කිරීම තමයි අප විසින් කළ යුත්තේ. අකුසල විතරක දුරු කරන එක තමයි අපි කළ යුත්තේ. අන්නේ ගමන් මාගේදී පින්නතුනි ටිකෙන් ටික විශේෂයෙන් අපි අද දින සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහම ටිකෙන් ටික ගැඹුරට යන ආකාරයත් ඒ වගේම බුදුදහමේ උගන්වලා තියෙන අනිත් සංකල්ප ඉගැන්වීම් එකිනෙකට සම්බන්ධ වෙන ආකාරයක් තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ දේශන හලියරනකොට ඔබට යම්කිසි පමණක අවබෝධයක් ඇති වෙන්නට ඕන බුදුදහම කියලා කියන්නේ මොකද්ද? බුදුදහමයි අනිත් දහමුයි අතර වෙනස මොකද්ද කියන පැහැදිලි අවබෝධයක් ලැබෙනට ඕන. ඒ විතරක් නෙවෙයි. ධර්ම ශ්‍රවණය කරනකොට තියෙන ලක්ෂණයක් තමයි පින්නතුනේ බුදුහාමුදුර දේශනා කරනවා ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක් කියලා. විමුක්තායතනයක් කියන්නේ විමුක්තියට කෙලෙසුන්ගෙන් මිදීමටපත් වෙන දොරටුවක්, අවස්ථාවක්, ස්ථානයක් කියලා. එහෙම ස්ථාන පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා මොනවද ඒ තමයි ධර්ම ශ්‍රවණය විමුක්තායතන හරියට තමන් තථාගත ශ්‍රී සද්ධර්මය නම් අහන්නේ අහන මොහොතේම තමන්ගේ හිතේ කෙලෙස් අඩු වෙනවා නිවීමටපත් වෙනවා තමන් ධර්ම දේශනයත් සාමින් වහන්සේ කෙනෙක් හොඳට කරුණු ගලපලා ධර්ම දේශනා කරනවා නම් ඒ ධර්ම දේශනා කිරීමත් පින්නතුනි විමුක්තායතනයක් කියලා කියනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සමහර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරද්දීම මාර්ගඵලයට පත් වෙලා තියෙනවා. බොහෝ ශ්‍රාවකයන් මාර්ගඵලයට පත් වෙලා තියෙන්නේ ධර්ම දේශනා ශ්‍රවණය කරද්දී අහද්දී. අපට හිතෙන්නේ ඇස් දෙක පියාගෙන ඉන්නකොට නිවන් දකින්න කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. නමුත් පින්නතුනි වැඩිපුර සිදු වෙලා තියෙන්නේ ඇස් දෙක අරගෙන ඉඳිද්දී නිවන් දැකලා තියෙනවා. ඇස් දෙක අරගෙන හොඳට ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න අවස්ථාවේ තමයි කෙලෙසුන්ගෙන හිත මිදෙලා තියෙන්නේ. එතකොට ධර්ම ශ්‍රවණයත් විමුක්තායතනයක්, ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක්, ඒ වගේම ධර්ම සජ්ජායනය, ගැඹුරු ධර්ම කාරණා, පටිසම්පාද වෙන්න පුළුවන්, සත්බොජ්ජංග වෙන්න පුළුවන්, දස සංඥා වෙන්න පුළුවන්, සතිපට්ඨාන සූත්‍රය වෙන්න පුළුවන්, මේ කරුණු හොඳට නුවණින් මෙනෙහි කරමින් සජ්ජායනා කිරීමත් විමුක්තායතනය කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි ධර්ම සාකච්ඡාවක් විමුක්ති ආයතනයක් විදිහට සලකනවා. ධර්මය සම්මන්ත්‍රණය කරමින් සිහි කරමින් හොඳට ධර්මානුකූල සංවාදයක යෙදීමත් තමන්ගේ කෙලෙස් දුරු වෙන අවස්ථාවක් විදිහට සලකනවා. මේ අතරින් පින්නතුනේ පස්වෙනි අවස්ථාව තමයි භාවනාව තමයි පස්වෙනි අවස්ථාව විදිහට සලකන්නේ. ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන සමථ දර්ශනවල යෙදෙන අවස්ථාව. එතකොට භාවනා කිරීම මෙන් එකක් විතරයි. භාවනා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් අනිත් කරුණවලදීත් වෙන්නේ භාවනාව තමයි. වෙනසකට තියෙන ඇස් දෙක අරගෙනයි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනේ අපි මේ ධර්ම දේශනාව ගත්තා. ඔබේ හිතේ ටිකෙන් ටික කෙලෙස් අඩුවන ස්වභාවයක් ඔබටම දැනෙන්නට ඕන. මේක තමයි ධර්ම දේශනාවක තියෙන නැත්තම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මයක තියෙන සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ. විසිබල් රිසල්ට් කියලා කියන්නේ. අකාලිකෝ කියලා කියන්නේ. ඉමීඩියට්ලි අෆෙක්ටිව් කියලා කියන්නේ. ඉතින් ටිකෙන් ටික මෙන්න මේ ස්වභාවය අපේ ජීවිතය තුළ ඇති වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන පින්වතුනේ පේන ප්‍රධානතම කාරණයක් තමයි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නට අපට ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයත් එක්ක. කල්යාණ මිතුරන්ගේ ඇසුරෙන් තමයි මේ සද්ධර්මය අපට ලැබෙන්නේ. අන්නේ කල්යාණ මිත්‍රත්වයක් නිකන් ලැබෙන්නේ නැහැ පින්වතුනේ. සද්ධර්මය කියලා දෙන කල්යාණ මිත්‍රයෙක් අපට ලැබෙන්නේ අපි සසර කළා වූ පින්කම්ලානිසංස විදියට. එනිසා තමයි මංගල සූත්‍රයේ පුබ්බේච කතපුඤ්ඤතා කියලා කියන්නේ පෙර කල පින් ඇති බව මංගල කරුණක් කියලා කියන්නේ. පිනසිනේ ඔබේ ඒ පින තියෙනවා. එනිසා තමයි ඔබට මේ සද්ධර්මය අහන්නට ඔබට හිත යොමු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබට මේ ධර්මය අහන විදියට ඔබට විවේකී ලැබෙන්නෙත් මෙන්න මේ ආනිසංස විදියට. එතැන්මිට සමහර අය මේ වෙලාවෙත් ධර්මය අහන්න ඕනකම තියෙනවා. නමුත් එයාට නොඑක් විදිහේ වැඩ කටයුතු නිසා මේකට බාධා වෙනවා. ඒකෙන් පේන්නේ ඒ පින අඩු වෙනකොට ඒක වැළකිලි යනවා. එතැන්මිට විවේකී තිබ්බත් එයාට හිත යෙදෙන්නේ නැහැ. ඒත් පින නැතිකමේ ස්වභාවය. ඉතින් මේ සියල්ලක්ම ලැබෙච්ච වෙලාවේදී ඔබ දක්ෂ වෙන්නට ඕන මේ දහම තුළින් ප්‍රයෝජන ගන්න. ඇයි අපි එහෙම ප්‍රයෝජන ගත යුත්තේ? මේ සද්ධර්මයේ තමයි පින්නතුනි ලෝකේ දීර්ඝ කාලයක කරපු රිසර්ච් එක එක්ස්පෙරිමන්ට් එක රිසල්ට් එක කියලා කියන්නේ. දැන් අද අපි පාවිච්චි කරන තාක්ෂණය වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්, ඔබේ අතේ තියෙන හෑන්ඩ්ෆෝන් එක වෙන්න පුළුවන්, ඔබ ගමන් කරන හොඳ සුඛෝභෝගී වාහනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනි උපරිම ගත්තොත් අවුරුදු 10,000ක කරපු උත්සාහයක ප්‍රතිඵලය. උපරිම. දැන් රෝදේ හොයාගෙන අවුරුදු 7-8,000ක් වගේ වෙනවා. ඒ රෝදේ හොයාගත්තු නිසා තමයි ඔබේ වාහනේ රෝදේ හම්බුනේ. නැත්තම් වාහනේ එන්න බෑනේ. ඉතින් ඒ වගේ එක එක අයගේ ප්‍රේරණ බලපත්‍රය ඒක තියෙන රාසියක්. ඒකේ ප්‍රතිඵලය තමයි ඔබ අද මෙතෙන්ට ආවේ. නමුත් පින්නතුනේ ඒ අතරින් බුදුදහම කියන්නේ කොච්චර කාලයක රිසර්ච් එක ප්‍රතිඵලයක්ද? ඔව් බොහොම හොඳයි. සාරාංශික කාලපලක්ෂයක්. බුදුරජාණන් වහන්සේ ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු මේ රිසර්ච් එක එක්ස්පෙරිමන්ට් එක රිසල්ට් එකක් තමයි මේ තථාගත සද්ධර්මය කියලා කියන්නේ. අන්න ඒ නිසයි පින්නතුනේ අපි මේ දහමට ගරු කරන්න ඕන, මේ දහම අහන්න ඕන අපි. Tamanṭa පිළිපදින්න බැරි වුණත් අඩුම ගානේ මේ දහමෙන් මොකද්ද කියන්නේ කියලා මේ මැසේජ් එක හරී අපි ඉගෙන ගන්න දක්ෂ වෙන්නට ඕන. හරියට අපි ඉගෙන ගත්තොත් පිනතුනි මේ දහම කියලා කියන්නේ අපේ ජීවිතෙන් බැහැර දෙයක් නෙවෙයි. මේක හරියට අපේ ජීවිතයට එදිනෙදා සම්බන්ධ කරගන්න පුළුවන් හරියට තමන් හුස්ම ගන්නා වගේ තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඒක ජීවිතෙන් බැහැර දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා පිනතුනි මේ දහම ටිකෙන් ටික ගැඹුරට යනකොට මේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක වැදගත්. අන්න ඒ කල්යාණ මිත්‍රයන්ගේ ළඟට එනකොට තමන්ගේ ළඟ සුවිශේෂී ගුණ දහම් තියෙනට ඕන. නැත්නම් ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් තමන්ට ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. විශේෂයෙන් ධර්මයේ ගැඹුරු කරුණුවලට යනකොට සාමාන්‍යයෙන් අපිට එදිනදා පින්කමක් කරන් ඉන්න පුළුවන්. පන්සලට දාන ටිකක් ගෙනහිලා දීලා පින්කමකට උදව්වක් කළා. අසරණ කෙනෙකුට සලකලා සුගතිගාමි වෙන්න පිනක් කරගන්න පුළුවන්. ඒක අමාරුව නැහැ. නමුත් පින්තුණී ඒ ධර්මයේ ගැඹුරට යනකොට දුකෙන් නිදහස් වෙන්න විශේෂයෙන් අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා යන මාර්ගය යනකොට අපේ ළඟ විශේෂ ගතිගුණ ටිකක් තියෙනවා. අපි මේකට කලිනුත් ඒව සාකච්ඡා කළා ගිය ධර්ම දේශනාවේදී. මොනවද තමන්ගේ ළඟ ඒ තියෙන ඕන ලක්ෂණ? ධර්මයේ ගැඹුරට යනකොට සහ කල්යාණ මිත්‍රයන්ගෙන් මේ සද්ධර්මයේ නැමැති පණිවිඩය හුවමාරු වෙනකොට තමන්ගේ ළඟ සුවිශේෂී ගතිගුණ ටිකක් තියෙනවා. ඒ මොනවද? ශ්‍රද්ධාව ඇති වෙන්නත් කලින්ම තව ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ තමයි පින්නතුනේ පළවෙනි කාරණේ තමයි අවංක බව කියන එක. අවංක බව තියෙනවා. ඊළඟ කාරණේ තමයි සුවච බව. සුවච කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ කීකරු කියලා. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා ඇක්ටිව් ලිස්නින් කියන එක. සාවධානව ඇහුම්කන් දීමේ හැකියාව තියෙනට ඕන. ඊළඟ කරුණ තමයි බුද්ධිමත් වෙන්නට ඕන. මේකම තමයි බුදුරජාණන් වහන්සේ කර්ණිමිත සූත්‍රයේ දේශනා කළේ උජෝච සූජෝච කියලා අවංක වෙන්නට ඕන. ඊළඟට නිපක කියලා බුද්ධිමත් වෙන්නට ඕන. මේ කරුණ වලින් ඒ වගේම සූජ කියන වචනයක් තියෙනවා. කර්ණිමිත සූත්‍රයේ විස්තරාත්මකව දැක්වේ මේක. ඊළඟට තවත් කෙනෙක් බුදුහමන දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියලා. එන්න නුවණැති මිනිසු නිමා වෙත අවංක ඒ වගේම නුවණැති අය කපටි නොවන අය මා වෙත එන්න මම ධර්මෙන් අනුශාසනා කරන්නම් කියලා. එනිසා මෙන්න මේ ලක්ෂණ තුන පින්නතුනි තියෙනවා නම් මොනද ලක්ෂණ තුන? බුද්ධිමත් වෙන්න ඕන, හොඳට අහුම්කන් දෙන්න ඕන, අවංක වෙන්න ඕන. මේ ලක්ෂණ තියෙනවා නම් පින්නතුනි මේ මොහොතේ තමන්ගේ ළඟ කොයි තරම් අඩුපාඩු ගන්ති වුණත් ඒ සියල්ලක්ම ජයගෙන තමන්ට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට පුළුවන්. දැන් බලන්න අඟුලිමාල දන් දීපු කෙනෙක් නෙවෙයි. අඟුලිමාල මෛත්‍රිය වඩපු කෙනෙකුත් නෙවෙයි. අඟුලිමාල ශ්‍රද්ධාව දිනන කෙනෙකුත් නෙවෙයි. නමුත් මේ ලක්ෂණ තුන ඔහු ළඟ තිබ්බා. මොනද ලක්ෂණ? ඔහු අවංක කෙනෙක් වුණා. බුදුහාඳුරෝ කියන දේ ඇහුවා. ඒ විතරක් නෙවෙයි බුදුහාඳුරේ කෙටියෙන් කියපු දේ තේරුම් ගන්න තරම් දක්ෂයෙක් වුණා, නුවණැති වුණා. අර දහස් ගාණක් මිනිසුන් මරලා හිටිය කෙනා එක වචන හතරෙන් මම නැවතුණා, ඔබ නවතින්න කියලා වචන හතර කියනකොටම පුද්ගලයා වෙනස් වුණා. මෙන්න මේකයි පින්නතුනි ධර්මයේ තියෙන ලක්ෂණය. ඔහු අච්චර මිනිස් ඝාතනයක් කළත් ඔහු අවංක කෙනෙක් වුණා. අවංක හිතෙන් ඒ ගුරු පූජා කරන අදහසින් තමයි ඔහු ඒ දේ කළේ. ඔහු කපටි කෙනෙක් වුණේ නැහැ. ඔහු අවංක කෙනෙක්. ඔහු සුවච කෙනෙක්. ගුරුවරයාගේ වචනයට ඔහු හැමෝම කන් දොන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයට හැමෝම කන් දොන්න. ඒ නිසා ඔහුට මේ ධර්මය කරා නැවතෙන්නට පුළුවන්කම ලැබුණේ. සමෙන්න මේ ලක්ෂණ තුන සුවිශේෂී ලක්ෂණ විදිහට තියෙනවා. මෙන්න මේ ලක්ෂණ ටිකත් එක්ක යනකොට ටිකෙන් ටික පින්නතුනි තමන්ට හමු වෙන කල්යාණ මිත්‍රයන්ගෙන් තමන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි මේ ලක්ෂණ නැති වුණොත් තමන්ට කල්යාණ මිත්‍රයන් මිස් වෙනවා. තමට අතහැරෙනවා. ඇයි ඒකට හේතුව? තමන් මේ දහමට එන්නේ අවංකව නෙවෙයි ඇතැම්මිට. ඇයි ඒ? තමන් දහමට එන වෙනත් වෙනත් බලාපොරොත්තු සඳහා. ධර්ම ශ්‍රවණය කරනකොට පින්නතුන අපිට අවංක උත්සාහය තියෙනට ඕන. මම මේ කරන දේ ධර්මයේ නමින් මම මොන දේ කළත් ඒ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය මම අඩු කරගන්නවා කියන අවංක උත්සාහයක් තියෙනට ඕන. ධර්මයේ නාමයෙන් නෙමෙයි පින්නතුන ජීවිතේ මොනවා කළත් ධර්මයත් එක්ක ඉන්න කෙනා තුළ මේ ලක්ෂණය තියෙනට ඕන. දානයක් දුන්නත්, පින්කමක් කළත්, වැඩි දෙයක් තව ඇඳුමක් ඇඳගත් කුමන දේ කළත් තමන් මේක කරන්නේ තමන්ගේ ලෝභකම අඩු කරගන්න, තමන්ගේ මාන්නය අඩු කරගන්න, තමන්ගේ සක්කාය දිට්ඨි අඩු කරගන්න කියලා තමන්ට විශ්වාසයක් තියෙනට ඕන. එහෙම වුණොත් තමයි මේ ධර්ම මාර්ගයේ ටිකෙන් ටික තමන්ට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි ධර්මයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ අවිද්‍යා කියලා සූත්‍රයක්. ඒ අවිද්‍යා සූත්‍රයේ සඳහන් වෙනවා ආධ්‍යාත්මික ගමනෙහි අවසාන රිසල්ට් එක මොකක්ද කියලා. අන්නේ අවසාන ප්‍රතිඵලය කරයන මාර්ගයේදී මේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක ප්‍රධානතම කරුණක් විදිහට සඳහන් වෙනවා. එතන සඳහන් වෙනවා ධර්ම මාර්ගයේ අවසාන ප්‍රතිඵලය තමයි විද්‍යා විමුක්තියට පත්වීම. කෙලෙසුන්ගෙන් මිදීම සහ මිදුණු බව දැනගන්න ගතිය. ඒ කෙලෙසුන්ගෙන් මිදීමට නිකම්පත් වෙන්න බෑ. ඒ කෙලෙසුන්ගෙන් මිදීමට පුළුවන්කම තියෙන්නේ සත්‍ය බොජ්ජංග වැඩුවොත් කියලා. සති සම්බොජ්ජංග යাদী බොජ්ජංග ධර්ම හත වැඩුවොත් තමයි විද්‍යා විමුක්තිය ලැබෙන්නේ. ඊළඟට සඳහන් කරන විද්‍යා සත්‍ය බොජ්ජංගත් නිකන් වැඩෙන්නේ නෑ. සත්‍ය බොජ්ජංග වැඩෙන්න නම් මොකද කරන්න ඕන? සතර සතිපට්ඨානෙ තුල ඉන්නට ඕන. සතර සතිපට්ඨානෙ වැඩෙන්න නම් ත්‍රිවිධ සුචරිතය තියෙන්න ඕන. කාය වචනේ සිත කියන මේ තුන් දොර සංවර කරලා තියෙන්නට ඕන. මේ ත්‍රිවිධ සුචරිතය වැඩෙන්න නම් සති සම්පජඤ්ඤය තියෙන්නට ඕන. සිහිය සානුවන කියන කාරණය තියෙන්නට ඕන. සති සම්පජඤ්ඤය වැඩෙන නම් යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය වැඩෙන්නම් පිනතුනේ ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව වැඩෙන්න නම් ධර්මය සද්ධර්මයේ ශ්‍රවණය කළා තියෙන්නට ඕන. සද්ධර්මයේ ශ්‍රවණය කරන නම් මොකද්ද ඕන? ඔව් බොහොම හොඳයි. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබිලා තියෙන්නට ඕන. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික කල්යාණ මිත්‍රයන් ලැබෙනකොට ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. ඊට පස්සේ සති සම්පජඤ්ඤය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා. සතර සතිපට්ඨානය වඩනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනවා. විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඉතාම ලස්සනට අනුපිළිවෙලින් මේ කාරණා ටික කියනවා. හරියට කන්දක් මුදුනට වැස්සක් වහිනකොට ඒ වහින ජල ධාරා වලින් කුඩා දිය ඇලි පිරලා ටිකෙන් ටික මහ ගංගා නිර්මාණය වෙනා වගේ අපේ ජීවිතයේ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදය ආභාෂයේ ඇසුර ලැබෙනකොට ටිකෙන් ටික අපේ මේ ජීවිතයේ තියෙන සිඳිල ගිහිපු ඉන්ද්‍රිය ධර්ම නැවත ප්‍රකෘතිමත් වෙලා ඒවා සිසිල් දිය දහරින් පෝෂණය වෙලා ශ්‍රද්ධා දීන්ද්‍රිය ධර්ම වර්ධනය වෙලා අපේ ජීවිතයට දුකෙන් නිදහස් වීමේ මඟ හතර විවර වෙනවා. මෙන්න මේ ගමන් මගේදී පින්නතුනේ කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපට ටිකෙන් ටික තමයි මේ ගැඹුරු අවබෝධය කරා යන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා. මහණෙනි මම ආරම්භයේදීම නිවන ප්‍රඥාව පණවන්නේ නැහැ කියලා. එකපාර නිවන කියන එක මම කියන්නේ නැහැ කියලා. ඒක අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා. හරියට මහා සාගරය වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන වගේ මේ සද්ධර්මයේ ලක්ෂණය තමයි ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අන්නේ ගැඹුරට යන ගමන් මගේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම අපට ධර්ම ශ්‍රවණය කරනකොට තමන්ට අවබෝධයක් ලැබෙනවා තමන් මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා. දින ව්‍යංගපජ්ජ කියලා මානවකෙක් ගෘහපතියෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහන ප්‍රශ්නය. මොකද ප්‍රශ්නය? ස්වාමීනි අපි ගිහි ගෙදර ඉන්න අය, කාමභෝගී ජීවිත ගත කරන අය, මල් මාලා පළඳින, ඒ වගේම රත්රන් ආදී ආභරණ පළඳින අය අපි, දරුවන් පෝෂණය කරන අය අපි. ඉතින් අපට බුදුරජාණන් වහන්සේ අපේ මෙලව ජීවිතය සාර්ථක වෙන්න අපට අනුශාසනාවක් කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? ව්‍යංගපජ්ජට ව්‍යංගපජ්ජ සූත්‍රය දේශනා කරනවා මෙලව ජීවිතය සාර්ථක වෙන කරුණු හතරක් තියෙනට ඕන. මොනද කරුණු? ඔව් බොහොම හොඳයි. උත්තාන සම්පදා උත්සාහය තියෙනට ඕන. ඊට පස්සේ ආරක්ක සම්පදා, ඒ උත්සාහයෙන් තමන් උපයපු දේ රැක ගන්නට ඕන. ඊළඟට උත්තාන සම්බදා, ආරක්ෂක සම්බදා, කල්යාණ මිත්‍රතා. මේ තමන්ගේ ජීවිතය සඵල වෙන්නට හොඳ සුහඳ, හොඳ හදවත් තියෙන අවංක මිතුරන් ආශ්‍රය කරන්න ඕන. ඊළඟට සමජීවිකතා, තමන් ලැබුවා වූ ධනයට අනුව සමබර විදියට වියදම් කිරීමේ හැකියාවක් තමන්ට තියෙන්න ඕන. මෙන්න මේ කරුණු හතර තමයි මෙලව ජීවිතය සාර්ථක වෙන්න හේතු වෙන කාරණා. වෙනත් විදියකින් කියනවා නම් අධ්‍යාපනයෙන් දිනු වෙන්නට ඕන, ආර්ථිකයෙන් දිනු වෙන්නට ඕන, ඒ වගේම සෞඛ්‍යයෙන් සදාචාරයෙන් කියන මේ කරුණු වලින් අපි දිනු වෙන්නට ඕන. ටිකෙන් ටික ගැඹුරට යන විදිය බලන්න පිනුතුනි ව්‍යග්ගපජ්ජ මේ කරුණු හතර අහලා නිකන් හිටියේ නෑ. ඔහු ඊළඟට මොකද කියන්නේ? ඔහු කියනවා සාමීනි අපේ පරලෝ ජීවිතය සාර්ථක වෙනත් කරුණක් කියන කියලා. අන්න ඒකයි වැදගත්ම දේ බලන්න. මෙච්චර කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් උනත් ඔහුට පරලෝක ජීවිතය ගැන විශ්වාසයක් තිබ්බා. ඔහු කියනවා බුදුහාඳුරනේ මට මගේ මරණයෙන් මත්තේ මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක වෙන කරුණ කියන කියලා. ඊට පස්සේ බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුර දේශනා කරනවා සද්ධා සම්පදා, ඊළඟ ඡාග සම්පදා, සද්ධා සම්පදා, ඡාග සම්පදා, සීල සම්පදා, උදේබ්බේ ගාමිනී පඤ්ඤා. ශ්‍රද්ධාව ඇති කරගන්න, පරිත්‍යාග සීලිත ඇති කරගන්න, සිල්වත් වෙන්න, ප්‍රඥාව, හේතුඵල ධම, ඇතිවීම නැතිවීම නුවණින් බලන්න කියලා. දැන් අපි සමහර වෙලාවට කියනවා අනේ අපට ඒ ගැඹුරු බණ ඕනේ, එදිනදා ජීවිතයේ විතරක් දේවල් ටිකක් කියන්න කියලානේ අපි ගෙදර වැඩ තියෙනවා අපට. ඈ පින්නතුනි එහෙම කතාවක් නැහැ බුදුදහමේ. කොච්චර ගෙදර කාලය ගත කරන කෙනෙක් වුණත් බුදුහාඳුරෝ සරල දෙයින් පටන් අරන් ඉතාම ගැඹුරු දේ කරාම ගිහිල්ලා තියෙනවා. ඒක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. ඇයි එහෙම බුදුහාඳුරෝ දේශනා කළේ? පින්නතුනි මේ අවස්ථාව අපට ගිලිහුණුවා තින්. මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ තියෙන මේ සම්බුද්ධෝත්පාද කාලයේ මේ මොහොතේ ඇතැමිට ඔබට අද දවසේ මේ දහම අහන්න බැරිුණුවා තින්. හෙට දවසෙන් ඔබට මේක මිස් වුණා තින්. ආයි හරියට පින්නතුනි අර දෙකන කඩපුලී කෑලි දෙකක් මුහුදට දැම්ම වගේ මුහුදට දැම්මම ආයි එකතු වෙන වගේ දෙයක් මේක. ආයි හිතන්නවත් බැහැ. ආයි අපට සුගතියක් ලැබිලා ආයි බුදුහාමුදුරන්ගේ ශාසනයකදී මේ බණ අහන්න ලැබෙනවා කියන එක අපට හිතන්නවත් බැහැ. මේ ජීවිතය අපට මග හැරුණා. අන්න ඒ නිසා තමයි අපි මේ ලැබෙච්ච මුල්ම අවස්ථාවෙන් ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන අභ්‍යංග පඤ්චත ශ්‍රද්ධාව ඇති කරගන්න, පරිත්‍යාගශීලී වෙන්න, සිල්වත් වෙන්න, මෙන්න මේ ඇතිවීම නැතිවීම දකින උද්‍යබ්බේගාමිනී ප්‍රඥාව දිනු කරගන්න කියලා. පින්නතුනි මේ වගේ ගැඹුරට යනකොට අපිට ටිකෙන් ටික පේනවා මේ බුදුදහමේ තියෙන ලක්ෂණ පිළිබඳව. එතකොට අපිට මුල්ම අවබෝධය තමයි ධර්මයෙන් ලැබෙන. අපට ලැබෙන අවබෝධය තමයි කර්මය ගැන අවබෝධය ලැබෙනවා. අපේ හිත මුල් වෙලා යමක් කරනවා නම් ඒ හිතේ ස්වභාවයට අනුව තමන් කරන කායික වාචික මානසික ක්‍රියාවන් වලට තමන්ට ප්‍රතිඵල විඳින වෙනවා කියන කාරණය. මේක තමයි බුදුහාඳුරන්ගේ දහමහරකට අපට මුලින්ම ලැබෙන අවබෝධය. මේ අවබෝධය ලැබිච්ච පමණට පින්නතුනි අපට මොකද වෙන්නේ? අපි හැකිතාක් දුරට සබ්බපාපසකරණං කියපු විදිහට හැකිතාක් දුරට අපි අකුසල කර්ම වලින් අයින් වෙනවා. පව් වලින් අයින් වෙනවා. ඇයි අපි කැමති නැහැ මේ ජීවිතේ දුක් විඳින්න හිත අපිට සිදු කරගෙන. අනිත් කාරණේ තමයි කුසල සූප සම්බදා කියපු විදිහට හැකිතාක් දුරට තමන් කුසල දහම් කරගන්නවා. නිතර හිත පිරිසිදුව ඉන්නවා. ඉන්නකොට වෙනතුනේ මොකද වෙන්නේ? ඉන්නකොට ලක්ෂණය තමයි තමන්ගේ අතින් හුඟක් හොඳ දේවල් සිද්ධ වෙනවා. දැනටත් අපි කරනවා. හැබැයි ඒ කරන දේවල් වඩාත්ම හොඳින් අපි කරන්න පෙළඹෙනවා. ඊටාම සරල දේ ඉඳන් පින්නතුනේ ඊටාම ගැඹුරු දේ කරාම යනවා. මොකද්ද පින්නතුනේ අපිට කරන්න පුළුවන් ඊටාම සරලම දේ? පින්කම් වලින් හිත පිරිසිදු වෙනකොට අපට කරන්න පුළුවන් ඊටාම සරලම දේ මොකද්ද? තම සරලම දේ තමයි පින්නතුනේ තමන් කෑම කාලා ඒ භාජනේ හොදනකොට පිඟාන. ඒ පිඟානේ තියෙන කෑම ටික සිනකයකට දැම්මත් කමන්නේ දානකොට අනේ මේක කොහි හැරි ගිහිලා සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දාන්න එක. ඔතනින් තමයි ආරම්භ වෙන්නේ. ඔතනින් ආරම්භ වෙන මේ දහම් වැට ආධ්‍යාත්මික ගමන් මඟ පින්නතුනේ. දානය, සීලය, භාවනාව, මෛත්‍රිය ගිහිල්ලා අනිත්‍ය සංඥා වඩලා දික්ඨියේ දික්ඨමත් සම්මාතමට එනකම්ම මේ ගමන් මඟ නොනවත්වාම අපි ඉදිරියට යනවා. එහෙම වෙන්නේ තමන්ගේ හිතේ පින කුසලය හිත පිරිසිදුව නිතරින්දී මේ ආනිසංස විදියට. අන්න ඒ හිත පිරිසිදු වෙච්ච කෙනාගේ තුලින් සිදුවෙන නිරන්තරයෙන් සිදුවෙන කරුණ ටිකක් තමයි මංගල සූත්‍රයේදී සඳහන් වෙන්නේ. මාතා පිතු උපට්ඨානං පුත්තදාරස සංඝෝ දානංච ධම්මචර්යාච කතඤ්ඤුතා මේ වගේ කරුණ පිනතුනි 30 ගානක් සඳහන් වෙනවා සුප්‍රීම් බ්ලෙසින්ස් විදියට උතුම් ආශිර්වාදයන් මංගල කරුණ විදියට තමන්ගේ හිත පිරිසිදු වෙනකොට තමන්ගේ ජීවිතයේ දිගහැරෙන පැති ගැනයි මේ කියන්නේ තමන්ගේ ජීවිතයේ දවසට වැඩිපුර වාර ගානක් මේ කරුණ සිද්ධ වෙනවා ජීවිතය යන කලකිරුණු ඇල්මැරුණු ගති අඩු වෙනවා හරිම ප්‍රබෝධමත් බවක් ඇති වෙනවා තමන් හැමදාම උදෑසන අවදි වෙන්නේ මෙන්න මේ කරුණ හැකිතා ප්‍රමාණයක් තමන් කරන අදහසින් තමයි නැගිටින්නේ හැම අවස්ථාවකදීම තමන් එදිනෙදා ගෙදර වැඩ කරන හැම වෙලාවකදීම කෑම යන වෙලාවක් වෙන්න පුළුවන් ඒකත් තමයි පිනක් විදියට කරන්නේ අනේ මේ කෑම ටික උයනකොට මම මේකෙන් බුද්ධ පූජා ටිකක් තියන්න ඕන අනේ මගේ දරුවන් මේක කෑම ටික කාලා කුස පුරව ගන්නවා මගේ ස්වාමි පුරුෂයා මගේ භාර්යාව මගේ සහෝදර සහෝදරියන් අම්මා තාත්තා මේ කෑම ටික කාලා කුස ගිනි නැති කර ගන්නවා අනේ ඇයි සුවපත් වේවා කියලා ඒ දේ ඉඳන් අපට කරන්න පුළුවන් තමන්ගේ ගෙදර අතුපතු ගන්නකොට වැඩිහිටියෙක් ඉන්නවනම් අනේ මගේ අම්මා තාත්තා ඉන්න ගෙදර මගේ දරුවෝ මේ ජීවත් වෙන ගෙදරයි මම යතු ගන්නනේ අනේ ඒ අය සුවපත් වේවා ඒ අයට සුවසේ මේ ගෙදර ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් කරන්නේ. පින්නතුනි ජීවිතේ ලොකු වෙනසක් වෙනවා මේ කරුණ කිරීමත් එක්ක. ඒ තැනැත්තාගේ ජීවිතය තුළ තියෙන ලක්ෂණය තමයි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඒ තැනැත්තා ටිකෙන් ටික ගැඹුරට කරනවා. තමන්ගේ නිවසින්නම් පින්නතුනේ මුළු ලෝකෙටම යනකොට ඒ හැම තැනම යම් කිසි නිවසක් සමාජයක් ගමක් රටක් ලෝකයක් සාර්ථක වෙන්න නම් පින්නතුනේ ඒ සාර්ථකත්වයේ පදනම තමයි මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මොනවද ඒ තමයි පරිත්‍යාග සීලත්වය දන් දීම ඒ වගේම පංචශීලයේ රැකීම සිල්වත් වීම මෛත්‍රිය වැඩීම ඕනෑම තැනක ප්‍රශ්නයක් නම් පින්නතුනි බලන්න ගැටුමක් නම් මෙන්න මේ තුනේ අඩුවයි තියෙන්නේ එක්කෝ දැඩි ලෝභකම තියෙනවා දන් දෙන්නේ පරිත්‍යාග සීලේ නැහැ එක්කෝ පංචශීලයේ මොකක් හරි එකක් කඩ වෙලා නැත්තම් මෛත්‍රියක් නැහැ හොඳට බලන්න පින්නතුනි ඕනම තැනක ගැටලුවක් නම් මෙන්න මේ තුනේ අඩුවක්මයි තියෙන්නේ. ඒ නිසා තමන් ඉන්න මට්ටමෙන් gedara වෙන්න පුළුවන්, රැකරක්ෂා කරන තැන වෙන්න පුළුවන්, ඉගෙන ගන්න තැන වෙන්න පුළුවන්, තමන්ගේ gedara ඥාතින් එකතු වෙච්ච තැන වෙන්න පුළුවන්. ඒ කොතන ගත්තත් ඔබ සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා නම් හැකිතාක් දුරට මේ කරුණ තුලින් ඔබ පෝසත් වෙන්න. ඒක සාර්ථක වෙච්ච පමණට ඔබේ ජීවිතය එන්න එන්නම සාර්ථක වෙනවා. පින්නතුනි මෙන්න මේ මට්ටමේ ඉඳලා දැන් අපි මේ කියන්නේ කම්මසකතා සම්මාදිටියේ ඉඳලා මෙන්න මේ ලෝකය ගැන ස්වභාවය දැන් අපි විස්තර කරමු. පින්නතුනි මෙතන ඉඳලා බොහෝම කල්පනාවෙන් ඉන්න අපි ටිකෙන් ටික මේ ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මය කොටස් හතරක් විදියට. According to Buddhism, we were discussing that at the beginning, when we listen to Buddha's message, the first understanding that we receive that the knowledge of karmic law. When we listen to Buddha's message, we understand that whatever we do with intention, we will have the same results. When our mind is polluted, then our activities are not pure. Then we will have bad results, negative results. On the other side, if our mind is pure and calm, then our activities are pure, the results are fruitful. This is the first understanding. According to Buddhism, Buddha explained karma can be divided into four. Actions can be divided into four. Buddha says, Atti bhikkave kammam khandhan khanna vipakam. There are some actions which are black, that consequence black results. Samahara karma thiyenava kalu vipaka gena dena kalu karma thiyena. Kalu kiyala kiyanne evil kiyana eka, akusale kiyana eka, paapaye kiyana eka. Ape hita pirisidu yamak kaluwathin ape hita kaluyi pratipalayat kaluyi. Eka palaweni eka. Ilanda Budharajana wahanse desana karanawa atti bhikkhave kammam sukkam sukha vipakam. There are some actions which are white, that consequence white results. If we do something with completely pure mind, physically, verbally or mentally, we will receive fruitful results, white results, as the result of pure mind. මෙන්න මේකයි දෙවෙනි කර්මය බුදුරජාන් වහන්සේ දේශනා කරපු. තුන්වෙනි කර්මයක් දේශනා කරා බුදුරජාන් වහන්සේ. අත්ති බික්කවේ කම්මං. කන්න සුක්ඛං කන්න සුඛ විපාකං. සමහර කර්ම තියෙනවා කලසුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම. There are some actions which are black and white, that consequence black and white results. ඒ කියන්නේ අපි එක විටක කුසල කරනවා එක විටක අකුසල කරනවා දෙක මිශ්‍ර අපි කර කර ඉන්න ජීවිතේ. ඒකේ ප්‍රතිඵල විදියට කළු සුදු දෙකම මිශ්‍ර විපාක අපට ලැබෙනවා නැගති. උදාහරණයක් ඇරෙට මනුස්ස ලෝකේ නැවත ඉපදෙන්න පුළුවන් හොඳ කර්ම නිසා මනුස්ස ලෝකයට ආව. අර වැරදි කර්ම නිසා එක්ක ආබාධිත වෙන්න පුළුවන් උපතින්ම රෝගයකට පත් වෙන්න පුළුවන් ඇතැම් විට ඇසන්ද වෙලා බිහිරි වෙලා ආදී ආබාධය සහිත ඉපදෙන්න පුළුවන්. නැත්තම් ජීවිතේ හිටිය ගමන්ම ලොකු අනතුරු වලට එක්ක ආර්ථිකයෙන් පිරෙන්න පුළුවන් එක්ක තමන්ගේ තියෙන සමාජ මට්ටම එක පාරම වැටෙන්න පුළුවන් කීර්තිය නැති වෙලා ඇතැම් විට හිරේ වැටෙන්න පුළුවන් ඒ වගේ නොඑක් විදිහ අකුසල වලට මුහුණ පාන සිද්ධ වෙනවා. පින්නතුනි මෙන්න මේ තුන් කර්මය බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ මිනිස්සු දැනගෙන හිටියා. කළු කර්මත් සුදු කර්මත් කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්මත් කියන මේ කර්ම වර්ග තුන බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන විටත් මිනිස්සු දැනගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි. ඒ කාලේ හිටිය සමහර අය හිත දියුණු කරලා භාවනා කරලා ධ්‍යාන ලබාගෙන අභිඥාත් ලබාගෙන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන පුළුවන් මට්ටමට හිත දියුණු කරගෙන හිටියා. මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි පින්නතුනි. මනස ලෝකේ දවල් කාලේ කෑම කාලා හවස යනවා බ්‍රහ්ම ලෝකේ දිවා විහරණය කරන. ඈ අසිත කාල දෙවල වැනි අය. එහෙමයි බුදුරජාන් වහන්සේ කාලේ හිටියා. නමුත් පින්නතුනි මේ කර්ම කරාට කොහොමද කර්ම කළේ? අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව පදනම් කරගෙන මේ සංස්කාර කළේ මොනවද කර්ම? අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. අපුඤ්ඤාවි විතරක් නෙවෙයි පින්නතුනි අකුසල කර්ම විතරක් නෙවෙයි කුසල කර්ම කළේ. විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝක කියන අරූපාචර බ්‍රහ්ම ලෝකයට යන මාර්ගයත් ඒගොල්ලන් වැඩුවේ මොකක් තුල ඉඳන්ද? අවිද්‍යාව තුල ඉඳන්. බුදුරජාණන් වහන්සේ පහළවන්ට පස්සේ මෙන්න මේ කර්ම තුනට අමතරව තවත් සුවිශේෂී කර්මයක් බුදුහාමුදුර ලෝකෙට හඳුන්වා දුන්නා. ඒ මොකද්ද? ඒ තමයි අත්ති බික්කවේ කම්මං අකන්න අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං. කලුත් නොවන සුදුත් නොවන කර්මය. Buddha says, there are some actions which are neither black nor white, that consequence neither black nor white results. This is the very special thing in Buddhism. This is the unique in Buddhism. එතකොට පින්නතුනි අර මුල් කරන කර්ම තුනේ ලක්ෂණය මොකද්ද? අපි ලෝකෙට යහපත කරනවා. කලකට අපි හිතන්නේ මම මේ කරන දේ ලෝකයේ තුලම තියෙනවා, ලෝකයේ තුල නවතිනවා. මම ඇසෙන් දකින රූපය බලන්න කලින් ලෝකයේ තිබුණා, මං බැලුවට පස්සෙත් ඒක ඉතුරු වෙනවා. මම ලෝකයේ පිළිබඳව අත්දැකීමක් ලැබුවට පස්සේ ඒක මම අත්දැකීම නොලබල හිටියත් ඒක ලෝකයේ විදිහටම තියෙනවා කියලා අපි හිතනවා. ඒක තමයි සම්මුති සත්‍ය කියලා කියන්නේ. උදාහරණයක් ඇරෙයිට ඔබ ශ්‍රී ලංකාවට ගිහිලා රුවන්වැලි සෑය වන්දනා කරන්න ගියා වෙන පුළුවන්. ශ්‍රී පාද වන්දනා කරන්න ගියා වෙන පුළුවන්. ඔබ ගිහිල්ලා ආවත් ඔබ හිතන්නේ ආවත් තවත් අනිත්‍යයත් වන්දනා කර කර ඉන්නවා කියලානේ. ඒ විතරක් නෙවෙයි ඔබ හිතනවා ආයි ඕන වෙලාවක ශ්‍රී ලංකාවට ගියාම අර රුවන්වැලි සෑයට ශ්‍රී පාදස්ථානට යන්න පුළුවන් කියලා. ඒක හරි පින්නතුනි. නමුත් ඒක සම්මුති සත්‍ය තුළ විතරයි. ආධ්‍යාත්මික ලෝකයට පරමාර්ථ සත්‍යයට ගියාට පස්සේ ලෝකය කියන්නේ මොකද්ද? අපි මේ මොහොතේ වර්තමාන මොහොතේ නිර්මාණය කරගන්න ලෝකය ලෝකය කියන්නේ. අපි යමක් ගැන නොසිතා ඉන්න අවස්ථාව තුළදී ඒක අපේ ලෝකේ නැහැ. ඒ වෙලාවට ඒ ලෝකය මිය ගිහිල්ලා. එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක අත්දැකීමක් විතරයි අපට තියෙන්නේ. සංඛාර කියන වචනේ පුළුල් එකක්, පුළුල් අර්ථයක් ඇත්තෙම. එක පැත්තකින් සංඛාර තියෙනවා, අභිසංකරණ සංඛාර විදියට මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි විදියට අපි සංස්කාර කරනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙගෙන හැඟීමෙන්. ඒක ලෝකෙට යන කර්ම. ඒ වගේමයි තවත් විශේෂ කර්මයක් සංස්කාරයක් දේශනා කළා සසරින් මිදෙන සංස්කාරයක්ත් තියෙනවා. ඒකත් අපි රැස් කරන සංස්කාරයක්. හැබැයි ඒක රැස් කිරීමක් නෙවෙයි, ඒක අස්කිරීමක් වෙන්නේ. ඒක ස්කිල් එකක් විදිහට යන්නේ. එතකොට සංඛාර කියන එකේ එක තනි ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. දැන් අභිසංකත සංඛාර තියෙනවා, අභිසංකරණ සංඛාර තියෙනවා, ප්‍රයෝගාභි සංඛාර කියන්නේ මෙන්න මේ ප්‍රයෝගයෙන්, උත්සාහයෙන්, ප්‍රඥාවෙන් තමන් කර්මක්ෂේකන සංස්කාර. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමා ඇහුවේ මං හිතන්නේ අර ලෝකයේ තුල තියෙන සංස්කාර. අවිද්‍යාවෙන් රැස් කරන සංස්කාර. ඔව්, ඒක වෙන්නේ අවිද්‍යාව මත. ඒ කියන්නේ දැන් අපි පින්කමක් කරන්න පුළුවන්. ඒ පින්කමක් කළා අපි ඕන වෙලාවක සිහි කරනකොට මරණාසන්න මොහොතේ ඔබ දීපු දානයක් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා කරපු උපස්ථානයක් වෙන්න පුළුවන්. රුවන්වැලි සෑයට දළදා මාලිගාවට කරපු පූජාවක් වෙන්න පුළුවන්. ඒක මතක් වෙනකොටම ඔබ ඒ ලෝකයේ තුල ජීවත් වෙනවා. ඔබ භවය තුල ඉන්නේ. මතක් වෙනකොටම ඔබට සියසින් පේන වගේ ඒක මතක් වෙනවා. මතක් වෙනකොටම ඊට අදාළ විදිහට ඔබ මෙතන ඔබ සිත නිරුද්ධුණාට පස්සේ ඊට අනුරූපව සුගති තැනක ඉපදෙනවා ඔබ. ඇයි ඔබ හිතනවා බාහිර ලෝකයේ තුල මේක තියෙයි කියලා? ඊට අදාළ ඔබේ ආයතන දෙක සකස් වෙලා විපාක දෙන්න පුළුවන් මට්ටමට ඔබට භවයක් ලැබෙනව නැවත. හැබැයි ඒ සුගතිය ඔබට ලැබුණට සුගතිය විතරක් නෙවෙයි ඔබට ලැබෙන්නේ. ලැබෙන්නේ මොනවද? මහලු වීම, ලෙඩ වීම, ප්‍රිය විප්‍රයෝග, මරණ, මේ දුක් ටිකක් එකයි ඔබට ලැබෙන්නේ. අනේ මට භවය හොඳයි, දිව්‍ය ලෝකය හොඳයි, මනුස්ස ලෝකය හොඳයි, අනේ ප්‍රිය අයගෙන් වෙන්වීම නම් මට එපා, මහලු වෙන්න නම් එපා, ලෙඩ වෙන්න නම් බෑ මට, ආයි මැරෙන්න නම් බෑ කියලා ඒ ටික නොගෙන බෑ. සසර භවය තුල නම් ඉන්නේ අර බෙනිෆිට්ස් ටික ලැබෙන වගේම, ඇඩ්වාන්ටේජස් ටික ලැබෙන වගේම මේ ඩිස්ඇඩ්වාන්ටේජස් ටිකත් තමන් අකමැතෙන් හරි බාර ගන්න වෙනවා. ඒක තමයි සසර ස්වභාවය. එතකොට අර මුල් කියන කර්ම තුනම, කළු කර්ම, සුදු කර්ම, කළු සුදු දෙකම මිශ්‍ර කියන කර්ම වලින් අපරැස් කරන පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර විදිහට රැස් කරන මේ සංස්කාරවල ස්වභාවය තමයි අපි සංසාර චක්‍රය තුලම යන්නේ. මොකක්ද ඒකේ ලක්ෂණය? යමක් මතක් කරනකොටම අපි මොකද හිතෙන්නේ? ඒක බාහිර ලෝකේ තියෙයි කියලා. ඒ හඬ ඇහෙන විදියට, ඒ අත්දැකීම ලැබෙන විදියටම බාහිර තියෙයි කියලා අපි හිතන්නේ. දැන් අපට අපි කියමු දැන් ගහ කියලා. බෙන්ස් කාර් එක කියලා කියමු. ඈ ඇමරිකාවේ ජනාධිපතිතුමා කියලා කියමු. ඒ වචනේ ඇහෙනකොටම වයිට් හවුස් එක කියලා කියමු. ඒක ඇහෙනකොටම ඔබට ඊට අදාළ චිත්‍රය නිර්මාණය වෙන ලෝකෙ. ඔව් අපිට විවිධ නම් වලින් කියන්න පුළුවන්. ඇත්තෙන්ම මේකේ දිවන්නේ ත්‍රිපිටකයට අනුව ගත්තොතින් නැවත තමන් පංච උපාදානස්කන්ධයක් නිර්මාණය කර ගැනීම. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? අර ස්කන්ධ පංචකය ඇති වුණා හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් ඇති වෙනවා. ඒ ඇතිවන ස්කන්ධ පංචකින් අපි නවතින්නේ නැහැ. ඒ නිරුද්ධ වෙච්ච එකම නැවත අවිද්‍යාවෙන් ගන්නකොට ඒ පංචස්කන්ධයම පංච උපාදානස්කන්ධය බවට අපි නිර්මාණය කරගත්තා. ඒක නිර්මාණය කරගත්තට පස්සේ කී අපි ඇලියම් ගැටීම් වලට පත් වෙන එක නිදහස් වෙන්න බෑ. ඒ කියන්නේ අපට අර දිත්තේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン මත්තම අපේ නෑ කියන එක. හරියට ඇහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට ඒ ආයතනය තුලම නිරුද්ධ වෙන බව තමන් දන්නේ නැත්නම් මොකද වෙන්නේ? තමන් හිතනවා බාහිර ලෝකෙ මේක තියෙයි කියලා. ඒ හිතන මොහොත තුලම අපට මේ මොහොතේ උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. හැබැයි උපේක්ෂාවෙන් හිටියත් ඕනම මොහොතකේ දේ වෙනස් වෙනකොට ඒ දුක් ටික ගන්න අපි සූදානම් ඉන්නේ. ඇල්පෙනත්තක් තුල දෙයක් වුණත් ඔබ දකිනකොට මේක බාහිර දෙයක් කියලා ඔබ හිතුවොත් ඔබ මේ මොහොතේ උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒ උපේක්ෂාවත් අවිද්‍යා පාදක උපේක්ෂාවක්මයි. උපේක්ෂාවට පත් වෙනවා නම් සංඛාර උපේක්ෂා ඥාන විදියට මේ සංස්කාර තුලම උපේක්ෂාවට පත් වෙන නුවණක් බුදුහාමුදුරුවෝ කියනවා. ඒ තමයි මෙන්න මේ සමුදේ වැය දෙක දැකලා ස්කන්ධ පංචකයේ සමුදේ දකින කෙනා, හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ වය නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. ඒ එක්ස්ට්‍රීම්ස් දෙකෙන්ම එකම විට මිදෙන්නට ඕන. ඒ මිදෙන එකම දර්ශනය මොකද්ද? ඒ තමයි පටිච්චසමුප්පාදය පිළිබඳව නුවණ. දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව නුවණ. අස්මින් සති ඉදං හෝති. මේ හේතු ටික තියෙන තැන මේක නිර්මාණය වෙනවා. හේතු ටික නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. වෙනත් විදියකින් කියනවා නම් අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදන්න හෝති. තවත් විදියකින් කියනවා නම් අහොත්වා සම්බුතං හොත්වා නබවිසති. හේතු ඇති කලින් හටගත්තා, හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියන කාරණේ. මේ දර්ශනයෙන් අපි හිටියොත් ඒකෙදිත් පයෝගාභි සංඛාර කරනවා. හැබැයි ඒ පයෝගාභි සංඛාර නැවත සසර චක්‍රය තුල යන සංස්කාරයක් නෙවෙයි, ඒ චක්‍රයෙන් මිදෙන්න හේතු වන සංස්කාරයක්. අන්නේ පයෝගාභි සංඛාර තමයි බුදුදහමෙන් අගය කරන්නේ. එතකොට අර මුලින් සඳහන් කළ කර්ම වර්ග තුනමයි තිබන්නේ අභිසංකරණ සංඛාර ගණයට. අප විසින් අවිද්‍යාවෙන් නැවත සංස්කරණය කරන ඒවා. ඒ තුල සැපතක් ලැබුණත් අවසානයේ ජරා මරණ වලින් තමයි අවසන් වෙන්නේ. එවැනි ලෝකයකට අපි ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මෙන්න මේ ලෝකයේ තුල ඉඳගෙනම ටිකෙන් ටික අපට පුළුවන් නම් මේ දර්ශනයක් සහිතව ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින්නට, අන්නේ දකින මොහොතක් පාසා අපි ඒ මොහොතට හෝ අපි දුකෙන් නිදහස් වෙලින්. එතකොට මුල් පදනම විදියට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට දේශනා කළා. උන්වහන්සේට මහා ප්‍රඥාවක් තිබුණා වගේම මහා කරුණාවක් තිබුණා. අන්න ඒ නිසා උන්වහන්සේ මුලින් ස්වර්ගගාමි මාර්ගය දේශනා කළා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න කියලා කිව්වා. ඒව කළා අපි විශේෂයෙන්ම මුල්ම පියර විදියට සුගතිය තහවුරු කරගෙන ඉන්නට ඕන. ඇයි? මොකද අපට එක විටම නිවන් දකින්න බෑ. මේක අපේ බුද්ධිය ප්‍රමාණය අනුව කලක් ගත වෙන්න පුළුවන් අපට. අපි කොයි මොහොතේ මේ ජීවිතය අපට අත්හැරෙද දන්නේ නෑ. කොයි මොහොතක ඊටම සංකීර්ණ අවස්ථාවක අපි මිය ගියත් කිසි විටක දුගතිගාමි නොවන විදියට හරියට ගඟ පැත්තට නැවිලා තියෙන ගහ කොතනින් කැපුවත් ගඟටම වැටෙනවා වගේ කුම්මන අවස්ථාවක මිය ගියත් දුගතිගාමි නොවන විදියට ස්ථාවරව ඔබ කුසල් වඩලා තියෙනට ඕන. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තුර ස්ථාවරව විශ්වාසනීයත්වය ශ්‍රද්ධා පිහිටවගෙන ඉන්නටත් ඕන. අන්නේ ඉන්න ගමන් තමයි අපි ටිකෙන් ටික බුදුහාමුදුරුවෝ අපට මේ දේශනා කරන්නේ. අපි කොහොමද මෙන්න මේ පයෝගාවි සංඛාර සිද්ධ කරමින් මේ කලුත් නොවන සුදුත් නොවන කර්ම ටිකේ ඉදිරියට යන මාවත කියලා. මේ යන මාවත තමයි පිනතුනේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ මාර්ගය යනකොට පිනතුනේ මාර්ගයේ වඩලා අවසානයේ විතරක් නෙවෙයි ප්‍රතිඵල අපට තියෙන්නේ. මේ මාර්ගයේ ගමන් කරන පමණට පිනතුනේ අපට මේ ඥානිසංශ දැක ගන්න පුළුවන්. අන්න ඥානිසංශ තමයි ඊටාම ලස්සනට මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයේ සඳහන් වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය 152 වෙනි සූත්‍රයේ අහලා තියෙද ඒක? ඔව් ඒකේ තියෙනවා පින්නතුනි ඊටාම ලස්සනට අපේ මේ ඉන්ද්‍රිය සංවරණ ආකාරය. ඒකේ තියෙනවා එකක් අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා එකක් තියෙනවා. සේක ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඊළඟට භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කියලා එකක් තියෙනවා. මේ ධර්ම මාර්ගයේ අකණ්ඩව තමයි මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක එන පටිච්චසමුපාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අනිත්‍යතාවයේ අනුව නුවණ වඩන කෙනා අකණ්ඩව මේ ධම්මගේ ඉන්නකොට ඔහු නිවන් නොදැක්කත් නිවන් දැකපු කෙනෙකුගේ ආසන්නට ගිහපු කෙනෙක් වගේ ඔහු ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙනවා. කොහොමද පත් වෙන්නේ? කියනවා ඇසට රූපයක් දකිනකොට හරියට ඇසිපිය ගහන වැනි ඊටාම සුළු මොහොතකදී ඒ ඇස අරමුණු කරගෙන ඇතිවෙච්ච රූපය නිසා කටගන්න කැමැත්තක් තියෙනවා නම් අකමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත අකමැත්ත දෙකම දුරු කළා ඊටාම ඉක්මනින් උපේක්ෂාවේ හිත පිහිටවනවා කියලා.
යෝනිසෝමනසිකාරය
වැඩිීමේ තියෙන ප්‍රතිඵලයක් මේක. යෝනිසෝමනසිකාරය අකණ්ඩව වැඩිීමේ ප්‍රතිඵලයක් විදියට තවදුරටත් යෝනිසෝමනසිකාරය නැත්තම් සතිපට්ඨානය තුල ඉඳීමේ ප්‍රතිඵල විදියට තමයි මේ රිසල්ට් එකන්නේ. ඒකට යෝනිසෝමනසිකාරය කියන්නේ ඊටාම කුරුල්ල එකක්. යෝනිසෝමනසිකාරය කියන්නේ තමන්ගේ හිතට කුසල් ඇති නොවන අකුසල් ඇති නොවන විදියට හිතන විදිය. ඒක ඊටාම කුරුල්ල එකක්. ඒක දැන් විතක සංඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. සිතුවිල්ලක් එනකොට ඒකට විරුද්ධ සිතුවිල්ලක් හිතන්න පුළුවන්. දැන් රාගයක් එනකොට අසුව මානසිකාරය මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් අමනාපයක් එනකොට මෛත්‍රී වඩන්න පුළුවන්. අඤ්ඤ විතක කියලා ඒකට කියන්නේ. ඒ තියෙන අකුසල විතරකට විරුද්ධ පැත්තකින් ඒක හිතලා යටපත් කරනවා. ඒකත් යෝනි සෝමනසිකාරය. එතකොට ආදීනව දස්සාවි තමන්ගේ රාගය ද්වේෂය තියෙනකොට තමන්ට මේ වගේ ආධින වෙනවා කියලා ආධින පැත්ත බලලා ඒකත් යෝනිසෝමනසිකාරය. එහෙම ගිහිල්ලා ගිහලා අන්තිමටම දිත්තේ දිට්ට මතන් විදිහට බලන එකත් යෝනිසෝමනසිකාරය. සතර සතිපට්ඨාන යෝනිසෝමනසිකාරය. සත්‍ය බොජ්ජං වැඩිමත් යෝනිසෝමනසිකාරය. ඒ නිසා යෝනිසෝමනසිකාරය කියන කතාව පුළුල් එකක්. විවිධ මට්ටම් වලින් අපට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අපි මේ සාකච්ඡා කළේ මොකද්ද? ඉන්ද්‍රියමාන සූත්‍රයේ කියනවා ඇසට රූපයක් දකිනකොට ඒ ඇතිවන රාග දේශ දෙක දුර වෙලා උපේක්ෂාවේ හිත පිහිටවන ගත වෙන හරියට ඇසිපිය ගහන මොහොතක් වගේ තාම ටික කාලෙ. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ කනට ඇහෙන ශබ්දයෙන් මනාපයක් හරි අමනාපයක් හරි නැත්නම් කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති වෙනොත් ඇති වෙන්න පුළුවන් උට. හැබැයි ඒක දුර වෙන ගත වෙන හරියට අසුරු සැනක් ගහනවා වගේ තාම සුළු ප්‍රමාණයක්. ඇතැමිට මේ තැනතා තාම මාර්ගඵල ලබලත් නැහැ. නමුත් මොහු ධර්ම මාර්ගය ඉදිරියට යන කෙනෙක්. ඊටාම සිහියෙන් නොනින් දැන් වාසය කරන. නාසියට ලැබෙන ගඳ සුවඳෙන් තුලින් ඇතිවන කැමැත් අකමැත් දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන කොච්චර කාලයක් ගත වෙන්නේ? හරියට නෙළුම් පතකට නැමිච්ච නෙළුම් පතකට වතුර බිඳක් දානවා වගේ වතුර බිඳ ඉක්මනටම බිමට වැටෙනවනේ. අන්න ඒ වගේ තාම ටික කාලෙකින් ඔහුට හිතේ ඇතිවන කෙලෙස් දුර වෙලා හිත උපේක්ෂාවෙන් මැදහත් වෙනවා. දිවට එන රසය ගැන යම් කිසි දෙයක් කනකොට රසයක් ඇවිල්ලා ඒ රසය තුළින් මේක හොඳ දෙයක් මේක රස නැති දෙයක් කියලා හිතේ ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා නම් ඒක දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන ගත වෙන්නේ කොයි වගේ කාලයක්ද? හරියට දිවේ කෙළවරේ තියෙන කෙළ පිඬක් අයින් කරන වගේ ඉතාම ඉක්මනින් ඒක දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටනවා. මෙන්න මේ විදිහට කය ගැන කියන්නේ ඉතාම ශක්තිමත් පුරුෂයේ අත දිග හැරීම් කෙටි කිරින් ආදි වශයෙන් කියනවා. මනස දෙන අරමුණු වලින් සඳහන් වෙන උදාහරණයක් ඒ කියන්නේ හරියට රත් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දානවා වගේ සුළු මොහොතකින් ඒක වියලිලා යනවා වගේ ඉතාම ඉක්මනින් හිතට එන ධර්මාලම්බන පිළිබඳ වෙන රාග දේශ දුර වෙලා හිත උපේක්ෂා පිටන ඉතාම ඉක්මනට කාලය ගත වෙනවා. ඒ අනුත්තර ඉන්ද්‍රිය භාර ගැන තියෙනවා. ඊට පස්සේ සීක ප්‍රතිපදාවේ තවත් ලක්ෂණයක් කියනවා. ඊට පස්සේ භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කියලා රහතන් වහන්සේ ගැන කියනවා විශේෂ කතාවක්. ඒ මොකද්ද? සීක ප්‍රතිපදාවේ කිනොහු ඔහුගේ රාග දේශ ඇති වෙනකොට ඔහු ලැජ්ජාවට හිරිකිතියට පත්ලි ඉක්මනට ඒකෙන් දුර වෙනවා කියලා රහතන් වහන්සේ ගැන කොහොමද කියන්නේ? වඩපු ඉන්ද්‍රිය ඇති කෙනාගේ ගැන කියන්නේ. ඒ තැනත්තාට ප්‍රිය අරමුණක් දකිනකොට නැත්නම් නොපිලිකුල් අරමුණක් දකිනකොට නොපිලිකුල් විදියට ඕනම් මෙහෙ කරන්න පුළුවන්. රසවත් කෑමක් හරි රූපයක් හරි දැකම ඔයා ලස්සනයි. ගංගාවක් හරි ගහක් හරි මල් ගහක් හරි දියලක් හරි දැක්කම ලස්සනන ලස්සනයි කියලා කියන්න පුළුවන්. ඒ ලස්සන දේ ලස්සන නෑ කියලා ඕනම් එහෙම කියන්න පුළුවන්. ඒ වගේම පිළිකුල් දේ ඉතාම අප්‍රිය පිළිකුල් දෙයක් තියෙනවා නම් ඒ පිළිකුල් දේ පිළිකුල් විදියට ඕනම් මෙහෙ කරන්න පුළුවන්. ඒ පිළිකුල් දේ හොඳ සුභවාදී විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. ඒ පිළිකුල සහ නොපිළිකුල දෙක කියන දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. සම්පූර්ණ
يعني විඥානය එයා නිරුද්ධ කරනවා කියන දේ තමයි විඥානය කියන්නේ ගන්නදී
ඔය ඇත්තෙම මෙතන විඤ්ඤාණය කියන එක පුළුල් ඇත්තෙම දැන් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා තියෙනවනේ. ඇත්තෙම ඒ අවස්ථා හයේදිම වන්නේ කෙලෙස් සහිත අවස්ථාවක් වෙන්නේ. අපිට චක්කු විඤ්ඤාණයක් කියන එක පනවන්නේ පෘථග්ජන ලෝකයට. සෝත විඤ්ඤාණය කියන එක පනවන්නේ පෘථග්ජන ලෝකයට. රහතන් වහන්සේගේ අත්දැකීම තුළදී රහතන් වහන්සේ කියලා කියන්නේ පුද්ගලයෙකුට නෙවෙයි ඇත්තෙම. රහතන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේගේ බුද්ධියට. එවැනි බුද්ධියක් දරාගෙන ඉන්න කෙනෙකුට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. පෘථග්ජනය කියන්නේ සාමාන්‍ය මේ ෆිසිකලි පේන කෙනෙකුට නෙවෙයි ඇත්තෙම. එයා ලෝකේ හිතන විදියට හිතනකොට ඔහුට දීපු නම තමයි පෘථග්ජන කියන එක. එතකොට විඥානය කියනකොට දැන් අපට මේ මොහොතේ චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. චක්කු විඤ්ඤාණය පහළ වෙනවා කියන්නේ ඇසෙන් රූපය දකිනකොට අපි හිතන්නේ දැන් පේන චක්කු විඤ්ඤාණය කියලා. ඒ හිතන නිසා අපට චක්කු විඤ්ඤාණය පනවල තියෙනවා. මිසක් ඇත්තටම චක්කු විඤ්ඤාණය තියෙනව නෙවෙයි. බුදුහාමර දේශනා කරනවා සබ්බේ සංඛාරා මනෝ විඤ්ඤාණ ධාතුයා විඤ්ඤේයා කියලා. සියලුම දේවල් මනෝ විඤ්ඤාණ ධාතුනේ දැනගන්න. ඒ කියන්නේ අපි යමක් දැනගන්නකොට අර මුලින් ලැබිච්ච අත්දැකීම සම්පූර්ණයම නිරුද්ධ වෙලා ඊළඟට අපි දැනගන්නේ මනෝ විඥාණයෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාන ධාතුනේ දැනගන්නේ අපි. මන ධම්ම හරහා අපට අතීත විපාකයක් ලැබෙනවා. ඒ විපාකය අපට නවත්තන්න බෑ. ඊට පස්සේ අපි අවිද්‍යාවෙන් නව කර්ම රැස් කර ගැනීමෙන් තමයි අපි නැවත ලෝකෙට යන්නේ. මුලේක හටගන්න එක තමයි කැමති උනත් නුනත් හටගන්නවා. හැබැයි ඒ මුල හටගන්න එකට ඒ මුල හටගන්න ස්වභාවය තුලදී අපි පෘථග්ජන මට්ටමින් නම් ඉන්නේ, අවිද්‍යාව තුල නම් ඉන්නේ. අන්නේ ඉන්න කෙනාට කියන ඔහුට පහළ වෙන චක්කු විඥානය, සෝත විඥානය කියලා ඔහුට නම් දානවා. හැබැයි නම් දැම්මට ඒක නෙවෙයි යථාර්ථය.
දැන් අපි ඒ වෙලාවෙ හිතුවොත් මේක මට අතීතෙන් ආපු මේක විපාකයක් කියලා. ඒතකොට අපිට ඇලෙන්නේ ගැටෙන්නේ
ඔව් ඇත්තමයි. මේකයි වෙන්නේ. අපි මුලින්ම කියලා කිව්වට මුල්ම අවස්ථාවේදී වෙන්නේ දැන් ඔය කියන මාතෘකාවේ දිවන්නේ මුල්ලක එහෙම්ම හටගෙන ඇත්තෙම්ම බාහිර රූපය තුලත් හිත බැස ගන්නවා. බැසගෙන දිගින් දිගටම අවිද්‍යාසගත සිතවිලි වැල් දුවන ගතිය අපි අඩු කරනවා. ඒක තමයි මුලින් කරන්නේ. ඒ කියන්නේ දැන් අපට මේ මාතෘකාවේදී දිට්ඨියේ දිට්ඨ මත්තන් විදිහට ඉන්න බෑ ඇත්තෙම්ම. දිට්ඨියේ දිට්ඨ මත්තන් කියන්නේ රහතන් වහන්සේක අත්දැකීම. ඒතොර ඒක අපි මුලින් දැනගන්නට ඕන. අපි කවදා හරි දවසක මෙතෙන්ට යන්න ඕන කියන එක දැනගන්න ඕන. දැන් බුදුරජාන් වහන්සේ බාහ්‍ය දාරුචීරිට දේශනා කරේ රහතන් වහන්සේ ගැන්දැකීම. ඇයි රහතන් වහන්සේ ගැන්දැකීම බාහ්‍ය දාරුචීරිට දේශනා කළේ? බාහ්‍ය දාරුචීරේ ඉතාම තියුණු ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ රහතන් වහන්සේ ගැන්දැකීමටම හිත තියලා සම්පූර්ණම කෙලෙස් වලින් නිදහස් වුණා. මේ සම්බුද්ධ ශාසනයෙහි ඉතාම ඉක්මනින් රහත් බහයට පත්වෙච්ච කෙනා තමයි බාහ්‍ය දාරුචීරිය. එවැනි කෙනාට රහතන් වහන්සේගේ අත්දැකීමටම හිත තියලා ශනිකව දුකෙන් නිදහස් වෙන පුළුවන්කම ලැබුණා. අපිත් ඒ රහතන් වහන්සේගේ අත්දැකීම ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙන ගත්තට අපි හිතුවට ඒක එහෙම ශනිකව වෙන්නේ නැහැ. අපිට මේ මාර්ගය වඩන්න ඕන. අපිට සතර සතිපට්ඨානයක් තියෙනවා. ත්‍රිවිධ ශික්ෂා වඩන්නට ඕන. සීල සමාධි ප්‍රඥා වඩන්නට ඕන, සමාධි දර්ශන වඩන්නට ඕන. වැඩිමේ ප්‍රතිපලයක් විදියට වෙන්නේ අර ඉන්ද්‍රිය මාන සූත්‍රයේ කියපු විදියට අපට අර දිගට හිත සිතවිලි දුවන ගති අඩු වෙලා ඉක්මනින්ම අපි පාලනය කරගන්න යොනස මනසකාරය. හැබැයි පාලනය කරත් අර මුලින් හටගත්තු එකෙන් අපේ විඥාණයට බැසගත්තා. බැසගත්තට අනිත් කෙනෙක් වගේ අපි ඕලාරික විදියට ඒක ගිහිල්ලා අර දුක් එක අපට එන්නේ නැහැ. නමුත් අපි ඇසෙන් රූපයක් දකිනකොට බාහිර රූපයක් අපි මේ දකින්නේ කියලා හිතුවත් අපි සම්පූර්ණ අවිද්‍යාව තුළමයි ඉන්නේ. අවිද්‍යාවෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. හැබැයි අපිට තියෙන වාසිය තමයි අපි ටිකෙන් ටික වඩලා වඩලා කවදා හරි දවසක අර දිත්තේ දිට්ඨමත් මට්ටමට යන මාවතී අපි මේ ඉන්නවා. ඒ නිසා අපට අර දුක් පීඩා ටික එන්නේ නැහැ. අර ඉන්ද්‍රමාන සූත්‍රයේ කිව්ව විදිහටම ඉක්මනින්ම අපේ හිත උපේක්ෂා පිටා ගන්නවා. අපට ඒක ලොකු වාසියක්. මේ මට්ටමේදී අපට ලොකු ප්‍රතිලාභයක්. හැබැයි අපි ඉක්මන් වෙන හොඳ නැහැ. මම ඉන්නේ දිත්තේ දිට්ඨමත්ම මට්ටමෙන් කියලා. දිත්තේ දිට්ඨමත්ම මට්ටමෙන් ඉන්නව නම් ඔහුට චක්කු විඥානේවත් සෝත විඥානේවත් පහළ වෙන්නේ නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම ඔහුට ඔහු ආයතන දෙකකින් ඉන්නේ.
අම්මනේ ඔය නෝකෝත්තර ස්වභාවය අපිට ගුණන්ද මේ සම්මුතියකින් නම් විස්තර කරන්න. ඒක නවත් අවශ්‍යයි.
සම්මුති ලෝකයේ තුල අපි සුතමේ ඥාණයෙන් දැනගන්නට ඕන. සුතමේ ඥාණයෙන් දැනගත්තු කෙනා තමයි චින්තාමේ ඥාණයෙන් වඩලා භාවනාමේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ. දැන් ඔබතුමා මෙතන ඉඳලා දුර ගමනක් යනවා නම් යන්න කලින් අවසාන ඩෙස්ටිනේෂන් එකටම මාර්ගය දැනගන්න ඕන. මම එතෙන්ට ගියාට පස්සේ මම එතන බලාගන්නවා කියලා බෑ. මුලදී සම්පූර්ණයෙන්ම අවසාන වෙනකම්ම මාවත අසා දැනගන්නට ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මහණෙනි මම කෙලෙස් ප්‍රහීන කිරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ උන් වහන්සේගෙන් යම් කිසි කෙනෙක් කමඨහන් අරගෙන ගියා නම් මැදදී ආය යහන්න ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ මන් දැන් සමතේ වැඩුව මට දැන් උද්‍යප්පේ ඥානේ වඩන්නේ කොහොමද කියලා ඊළඟ ටික අහන්න ආවේ නැහැ. සම්පූර්ණයෙන්ම ගමන අවසානෙටම ඒ ඇඩ්‍රස් එක දැනගෙන තමයි වඩන්න ගියේ. මගදී ආපු අවස්ථා තියෙනවා. දැන් කර්ණිමෙද සූත්‍රයේ තියෙන අර අමනුෂ්‍යයන්ගේ දුවස අවස්ථාවේ ඥාන ඇවිල්ලා තියෙන එකට. නමුත් නිවන් මඟ ගැන එහෙම අහන්න ඇවිල්ලා නැහැ. හරියට මාර්ගය අවසානයේ කරාම අපි සුත්තමේ ඥාණයෙන් මුලදී අසා දැනගන්නට ඕන. ඒකට කියන්නේ සත්‍ය ඥාන කියලා. ඒ සත්‍ය ඥානය තියෙන කෙනාට තමයි කෘත්‍ය ඥාන විදියට කරන්න දෙයක් හමු වෙන්නේ. එහෙම නැත්නම් උඩ කරන්න දෙයක් නැහැ. ඒ කෘත්‍ය ඥාණයෙන් කරන කෙනාට තමයි කෘත ඥානයක් සාක්ෂාත් වෙන්නේ. යමක් කළේ ඉවරුණා කියලා පැනවෙන්නේ එහි ප්‍රතිඵල විදියට. ඒ නිසා අපට මේ මොහොතේදී අපි සුතමේ ඥාණයෙන් අහන එක අපට අවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. අපිට ඒක අවශ්‍යයි. හැබැයි ඒක අහපු ගමන්ම රහතන් වහන්සේගේ මට්ටම අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. දැන් ඔබ යම් කිසි තැනකට යනවා නම් කාගෙන් හරි ඇඩ්‍රස් එකක් අහගන්නවා. අහගත්තා කියන ඇඩ්‍රස් එකේ ගියපු කෙනා තරම් අත්දැකීමක් ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට යම්කිසි විදියක අවබෝධයක් ලැබෙනවා මේ විදියට ගියොත් මෙතෙන් යන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අපි ඒ ගමන යන්නේ. ඒ ගමන යනකම් විශ්වාසයෙන් යන්න ඕන. ඒ ගමන ආරම්භ කළ සැක හිතුවත් යන්න බෑ ඔබට. අනේ මේ කිව්ව කෙනා හරියද දන්නේ නැහැ. වැරදිද දන්නේ මට නම් ඕක යන්න බෑ කියලා හිතුවොත් මොකද වෙන්නේ? කවදාවත් ඔබට ගමනාන්තයට යන්න බෑ. ඔබ ඒ ගමනාන්තයට යනකම් ඒ කියපු කෙනා විශ්වාස කරන්න ඕන. හැබැයි ඒ ගමනාන්තයට ගියාට පස්සේ ආයෙ ඔබට විශ්වාස කරන්න දෙයක් නැහැ. ඔබට ඒක ප්‍රත්‍යක්ෂයක්. ඒ නිසායි ධර්මයේ සඳහන් කරලා තියෙන සුත්තනි පාති වෙන තැන්වල අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා පද දෙකක්. අස්සද්දෝ කියවම සමහර කෙනෙක් හිතන ශ්‍රද්ධාව නැහැ කියලා. ශ්‍රද්ධාව නැහැ කියන එක නෙවෙයි. ඊට පස්සේ අදහන දෙයක් නැහැ Tamanට. ශ්‍රද්ධාවෙන් අදහන දෙයක් නැහැ. අකතඤ්ඤෝ කියන්නේ කෘතඥතාවය නැහැ කියන එකක් නෙවෙයි. කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. මොකද ඔහුගේ සම්පූර්ණ එක්ස්පීරියන්ස් එකක් වෙලා ඒක. එතකොට මෙන්න මේ ගමන යනකම් එක පැත්තකින් සුතමේ ඥාණයෙන් විවිධ පරයා වලින් මේක දැනගන්නට ඕන. ඇයි අපි එහෙම දැනගන්නට ඕන? බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේම ධර්ම දේශනා කරන වෙලාවේදී අපිට ඍජුවම අපේ ශ්‍රද්ධා දින්දිට ධර්ම බලලා හරියටම ඉලක්කයට එක ගාථාවකින් අපිට නිවන් දකින්න විදිහට මාර්ගය කිව්වා. නමුත් ඒ හැකියාව බුදුරජාණන් වහන්සේට විතරයි තිබුණේ. ඒකට කියනවා චේතෝ පරිඥානය කියලා. ඉන්ද්‍රිය වේමතතාවයේ බුදුහාමරට විතරයි තිබුණේ. ඒක සරුත් සාමරණ තිබෙන්නේ නැහැ. අපට පින්නතුනි වැඩිපුර ධර්ම දේශන අහන්නට ඕන, ධර්ම සාකච්ඡා කරන්නට ඕන, ගැඹුරට යන්න ඕන. එහෙම ගිය පමණට තමයි අපට මේ ගමන අපේ සාර්ථක වෙන්නේ. විවිධ න්‍යාය වලින් මේක දැනගන්නට ඇතැම් දෙක පැත්තෙන් අපි ප්‍රැක්ටිස් කරනකොට අපිට ඒ පැත්තේ බැරි වෙන්න පුළුවන්. තව පැත්තෙන් හරි යන්න අපි මේක දැනගෙන තියෙනට ඕන. අන්නේ නිසා තමයි විවිධ සූත්‍රවල නාම රූප විදියට ස්කන්ධ ධාතු ආයතන විවිධ පැති වලින් අපි මේක යෝනිසෝ මනසිකාරය කරන විදිය අපි දැනගන්නට ඕන. ඒ මොනව කළත් සුවිශේෂම ලක්ෂණය තමයි බුදුදහමේ තියෙන. දැන් අපි මේ කම්මස්සගත සම්මාදිට ඉඳලා සම්මුති සත්‍යක නෙමෙයි මේ කියන්නේ, සම්පූර්ණ පරමස් සත්‍යයට යනකොට අපේ තියෙන සම්පූර්ණ අධ්‍යක්ීමේ ස්වභාවය තමයි. එකෙන අපි ආයතන 12 කියන එක. ඇස රූපයේ කනනාසයේ මේ ටික. නැත්තම් ස්කන්ධය හැටියට ගත්තොතින් රූප වේදනා සංඥා සංඛාර විඥාන. අනිත් පැත්තට ගත්තොතින් නාම රූප විඥාන. මේ කුමන නැත්තම් ධාතු 18 චක්කු ධාතු සෝත ධාතු චක්කු විඥාන. ඔය මොන ආකාරයෙන් කිව්වත් ඔය සියලුම දේවල් වල ස්වභාවය මොකද්ද? ඒ හැම දෙයකම ලක්ෂණය තමයි අහුත්වා සම්මුතං හුත්වානව විසති. පෙරණොති බී හට ගන්නවා, ඊතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ කියන්නේ අපේ මේ ආධ්‍යාත්මික ලෝකයේ රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. හැම මොහොතෙම අපේ අවිද්‍යාව, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මෙන්න මේ කාරණා ටිකේ ප්‍රතිඵල විදියට අපි ඒ මොහොතේ ඇස නිෂ්පාදනය කරගෙන ඒකෙන් අපි රූප නිර්මාණය
කරගන්නවා.
චක්කුං අනිච්ඡං කියලා කියන්නේ මේ පේන ඇස කියන්නේ කයමයි. ඇස කියන්නේ the ability of seeing කියන එක. පෙනීමේ ශක්තිය. ඒ කියන්නේ ඇස පේන්නේ නැහැ. චක්කුං අනිදස්සනං. ඇස පේන දෙයක් නෙවෙයි. ආයතන 12න් එකයි පේන්නේ රූප ආයතන විතරයි. ඇස පේන්නේත් නැහැ, කන පේන්නේත් නැහැ, නාසය පේන්නේත් නැහැ, දිව පේන්නේත් නැහැ, කය පේන්නේත් නැහැ. කයවත් පේන්නේ නැත්තේ. මන්න බලන්න මේකයි වෙනස. කයවත් පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? ඔයි පේනකොට පේන්නේ රූප ආයතනේ පේන්නේ. කය දැනෙන්නේ කොහමද? කය නිර්මාණය වෙන ස්පර්ශයේ තියෙන ස්ථානේ. මම මෙතෙන්ට මේ වෙලාව අනිනව නම් මගේ සම්පූර්ණ කය මේ ස්ථානේ තියෙන. ස්පර්ශය ඇති තැන කය තියෙන්නේ. කය ඇති තැන ස්පර්ශය තියෙන්නේ. ඒ නිසා ආයතන 12න් එක ආයතනය බලන්න පුළුවන් රූප ආයතන විතරයි. ඒකත් වර්ණ මාත්‍රය විතරයි. ඒක හඳුනා ගන්නකොට ඒකත් මනින්දිරට ගිහිල්ලා ධර්ම ආයතනයක් ඉදට යන්නේ. ඒ නිසා මේ පේන ඇස නෙවෙයි බුදුදහමේ ඇස කියලා කියන්නේ ඒ මොහොතට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ පෙනීමේ ශක්තිය අවිද්‍යාව විසින් නිර්මාණය කළ දෙන ඇසටයි පෙනීමේ ශක්තියටයි ඇස කියලා කියන්නේ. අන්න ඒ ඇසටයි බුදුහාඳුරෝ චක්කුන් අනිච්චං කියලා කියන්නේ. ඇස විතරක් නෙවෙයි රූපයක් පින්නතුනි. ඔබ මේ බලන රූපය කලින් නිර්මාණය වෙච්ච රූපයක් නෙවෙයි ඔබ දකින්නේ. ඔබේ ඇසේ ස්වභාවයට අනුව ඔබේ අවිද්‍යාවේ ස්වභාවයෙන් මේ මොහොතේ ඔබට නිර්මාණය කළ දෙන ඇසෙන් බලන රූපය තමයි මේ පේන්නේ. දැන් ඇතැම් විට ඔබ මං ගැන යම් විදියක ප්‍රසන්න බවක් හරි මධ්‍යස්ථ බවක් හරි ඇති. හැබැයි මං ඔබේ හිතරි දෙන මොහොතේ කිව්වොත් මොකද වෙන්නේ? ඊළඟ මොහොතේ ඔබ මා දිහා බලනකොට ඔබට මාව පේන්නේ වෙනස් විදියකට. නමුත් මේ පැති ලොකු වෙනසක් වෙලා නැහැ. මං විතරක් නෙවෙයි ඇතැම් විට මං ඔබේ දැරිසේ හිතරි දෙන දෙයක් කිව්වොදින් මං පාවිච්චි කරන දෙයක් දැක්කත් ඔබට ඒ දේ ගැනත් බලන විදිය වෙනස් වෙනවා. මේ මට බැනපු හාඳුන්ගේ කණ්ණාඩි දෙක මේ ෆෝන් එක එහෙම කියලා ඒකත් එක්ක අලුත් සංස්කාර ටික ඒ රූපෙට අපි ආරෝපණය කරගෙන තියෙනවා. ඒ නිසා ඇස කියන්නේ පෙනීමේ ශක්තිය ඒ ඇසට ඇස බලන්න බෑ. බලනව නම් බලන්නේ රූපයයි. අඩුගානේ කයවත් අපට බලන්න බෑ. හඬහසන්න පුළුවන්කම තියෙන්නේ සද්ද ආයතනේ විතරයි. රූප ආයතනේ හඬහන්න බෑ. ඒ නිසා මේ හැම ආයතනයක්ම වෙන වෙනම කාර්යයන් කරන්නේ. විශේෂම දේ තමයි මේ ආයතන 12ෙම එකම ආයතනය සනිදස්සන වෙන්නේ බලන්න පුළුවන්කම තියෙන. අනිත් එකක්වත් බලන්න බෑ. හැබැයි ඒ බලන එකත් සම්පූර්ණයෙන්ම රූපයක් නෙවෙයි අපි බලන්නේ. රූපය කියන එක ත්‍රිමාණ හැටියට පොතක් හැටියට කුමන හොදයක් අපි ගන්නකොට ගන්න එක මනින්ද්‍රියෙන් ගන්න. මනසින් තමයි ඊටු ටිකක් දාලා අපි ගන්න. එතකොට අපි මේ සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මෙන්න මේ කරුණු ටික අපි ටිකෙන් ටික දිනෙන් දින අපි පැහැදිලි කර ගන්නට ඕන. ඒ පැහැදිලි කරන ගමන් අපට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. යකිතාග දුරට කයේ කය අනුව බලමින් ඒක හට ගැනීම නිරුද්ධ වීම බලමින් අපි වාසය කරන්න ඕන. වේදනාසු වේදනන් පස්සේ විහෙරති වේදනාව ගැන හට ගැනීම නිරුද්ධ වීම බලමින් වාසය කරන්න ඕන. චිත්තේ චිත්තාන පස්සේ විහෙරති සිත හටගෙන නිරුද්ධන ආකාරයේ නාම රූප හට ගැනීමෙන් හිත ඇති වෙන නාම රූප නිරුද්ධ වීමේ නිරුද්ධන ආකාරය දැන ගන්නට ඕන. ඒ වගේම ධම්මානුපස්සනා විදියට ධම්මානුපස්සනාව තුලත් ඒ සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරය හේතුඵල ධම මත අපි නෝනින් දකින උත්සාහ කරන්නට ඕන. මෙන්න මේ හතර අපි වෙන වෙනම වැඩුවත් අවසානයේ යන විට පින්නතුනි අපට එන්නේ එකම කාරණයක් එක තැනකින් පැනවෙනවා. ඒ තමයි කුමන ආයතනෙන් අපි අරමුණක් ගත්තා. ඒ කියන්නේ ස්කන්ධ පංචකයක් හටගත්තේ පෙරපසුනොවි. ඒ හිතන සිතුවිල්ලම තමයි ස්කන්ධ පංචකය කියන්නේ. දැන් මම මේ පැත්තේ ඉන්නවා ස්කන්ධ පංචකය මේ පැත්තේ කියන එක නෙවෙයි. මම මේ හිතන එකම තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. ඒ නිසා යමක් හටගත්තනම් හටගන්න තියෙන්නේ ස්කන්ධ පංචකය දුක. නැති වෙනව නම් නැති වෙන්න තියෙන්නේ දුකමයි. යමක් කියලා දෙයක් කියලා ඔබ පනව ගත්තනම් ඒ කියන්නේ දුක හටගත්තා. දුකෙන් නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? අන්නේ ඒකේ නිරුද්ධතාවයේ දකින්න එකම තමයි දුකේ නිර්නිරෝධය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට යනකම් පැහැදිලි ගමන් මඟ ධර්මයේ සුතමේ ඥාණයෙන් අසා දැනගෙන සතර සතිපට්ඨානෙ ඉන්නකොට සතර ඍද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩනකොට පංචේන්ද්‍රිය පංච බල සම්පූර්ණ වෙමින් ටිකෙන් ටික සත්‍ය බොජ්ජංග වඩමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ටිකෙන් ටික ඉදිරියට යමින් සේක පුද්ගලෙක් විදියට අරසිංහ මාර්ගයේ වැඩමින් ඉදිරියට යනකොට සේකත්වයෙන් මිදලා සේකත්වයට යනකොට ඒ අංගාටම අංග 10ක් බවට පරිවර්තනය වෙනවා. දසංග සමන්නාගතෝ අරහා කියලා කියනවා. අටංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියලා කියනවා. අර අට වඩල ඉහළම ප්‍රතිපලයට ගියාට පස්සේ තව දෙකක් රිසල්ට් එක විදියට එනවා. ඒක අපිට බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක වැඩිමෙන් ලැබෙන රිසල්ට් එක. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ අවබෝධයට. මොකක්ද අවබෝධය? හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය දැකීම. අන්නේ දකින ප්‍රමාණය අපිට ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන් නම් ඒ දකින පමණට පින්නතුනි අපි බාහිර පුද්ගලෙක් හෝ දෙයක් පිළිබඳව අපේ හිත බැසගන්නේ අපි අභ්‍යන්තරයෙන්ම නිමියෝටපත් වෙනවා අපි මේක සිතින් ටිකෙන් ටික වැඩි කරගෙන යම් කිසි දවසක පින්නතුනි ඒකේ කාලේ වැඩි කරගෙන අපට පුළුවන්කම තියමුනොතින් අපි දක්ෂනොතින් මරණාසන්න මොහොත තුලදී මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින සිතුවිල්ලකින් අපේ ජීවිතයේ නිමාටපත් කරන්න අපිට මොකද වෙන්නේ හරියටම යෝනිසෝ මනසිකාරය තුල ඉඳගෙන සිහිය සහනුවන තුල උපරිම ඉඳගෙන මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින වෙලාවක අපි මිය ගියොතින් අපේ නිවනත් අපේ මරණයත් අපේ පරිනිර්වාණයත් කියන මේ තුනම එක විදිහට සිද්ධ වෙනවා. ඇයි අපේ හිත වෙන කිසිම තැනක බැසගන්නේ?
එහෙම
උදාහරණ තියෙනවා. බුදුජන් වහන්සේ කාලේ එහෙම වුණා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අර උලක් මත හිටියනේ. උල තිබ්බනේ නොකරපු වරදකට ස්වාමීන් වහන්සේ කෙනෙක් අහුවෙලා දඬුවම් අදීලා උල හිතේ උල මත ඉඳිති බුදුරජාණන්සේ කියලා බණ කිව්වා. බණ කියනකොට ඒ තුලම හිත පිහිටුවලා එයාට කියන්නේ සමසීසී කියලා. පරිනිර්වාණයත් මරණයත් නිවනත් තුනම එකට සිදුවන අයද කියනවා සමසීසී කියලා. ඒ වගේ කීප දෙනෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ වක්කලිහාඳුර කියලා සිඳ ගන්නවත් එක්කම ඒත් එක මොනවහන්සේ වේදනාව තුලින් අනිත්‍යතාවය දැකලා පතුනටපත් වුණා. ඒ වගේ සිද්ධි ගැන සඳහන් වෙනවා. ඉතින් ඒක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජීවිත කාලය අඛණ්ඩවම මේක වැඩිමේ ප්‍රතිඵල. මොකද අවසාන මොහොත විතරක් අපිට හිත හදාගන්න බෑ. ඒක ඉතාම සංකීර්ණ අවස්ථාවක්. ඒ සඳහා අපි සමස්ත ජීවිතයම මෙන්න මේ සුන්දර අත්දැකීම ලබන්නට ඒක මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් විතරක් නෙවෙයි. ඒක සිහි කරන මොහොතක් පාසාම අපි දුකෙන් නිදහස් වෙලින්. විමුක්තිය කියන එක 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 තැන්වලින් පනවල තියෙනවා. ප්‍රථම ධානයත් සලකන විමුක්තියක් විදියට. ප්‍රථම ධානයේදීත් නීවරණ යම්කිසි මට්ටමකට යටපත් වෙනවා. ද්විතිය ධානයත් විමුක්තියක් විදියට සලකන්නේ. සෝවාන් වීමත් විමුක්තියක් විදියට සලකන්නේ. සකදාගාමී වීම අනාගාමී වීම කියලා ඒ විමුක්තිය ඉහෙළම ඵලෙ විදියට රහත් භාවය කියද්දී අනිත් ස්ථාන කෙලෙස් වලින් මිදෙන පමණට විමුක්තිය කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රශ්න මොනවා කතාන තියෙනවද?
සේක
වශයෙන් 8යි 7යි 10යි කියන මොකක්ද ඒක? ඔව් ඒ කියන්නේ ආරස්ඨංග මාර්ගය. මහා චත්තාරික සූත්‍රය සඳහන් වෙන්නේ ඒ කියන්නේ අපේ සේක කියන්නේ පුද්ගල තුන් කොටසකට බෙදලා තියෙනවනේ. පෘථග්ජන, සේක, අසේක කියලා. ඒතර අපි පෘථග්ජන මට්ටමිනුත් වඩනවා ආරස්ඨංග මාර්ගයන් පමණකට. හැබැයි මාර්ගාංග විදියට වැඩෙන්නේ සෝවාන් වුණාට පස්සේ. එනිසා ඒ සෝවන් වෙච්ච කෙනාගෙන් නම් අරහන්ත මාර්ගය දක්වා පුද්ගල 7 දෙනෙක් ඉන්නවා. ඒවට කියනවා සත්ත සෛක්ෂවයන් කියලා. සේක පුද්ගල 7 දෙනෙක් කියන සෝවන් මාර්ගස්තිය සෝවන් පලස්තිහොම කියලා අරහන්ත මාර්ගය දක්වා ඉන 7 දෙනාට කියනවා සේක පුද්ගල කියලා. අන්නේ සේක පුද්ගලයා රකින්න ආරස්ඨංග මාර්ගයට කියන්නේ සේක සම්මාදිට්ඨි, සේක සම්මා සංකප්ප, සේක සම්මා වාචා හැම කෙල කියන්නේ. තොටේ සේක පුද්ගලයාගේ තුල අංග 8ක් තියෙනවා. හැබැයි ඒ සේක බව තුල ඉඳගෙන රහත් භාවයට පත් වුණත් එක්කම ඔහුට සේක සම්මාදිටි කියලා කියන්නේ අසේක සම්මාදිටි කියලා ඊට පස්සේ කියනවා. අසේක සම්මා සමාධියෙන් ඉවර වෙන්නේ සම්මා සමාධියට පස්සේ සම්මා ඥාන සම්න සම්මා විමුක්ති කියලා තවත් අංග දෙකකුත් එකතු වෙලා යන්නේ. ඒ නිසායි අටංග සමානාගතෝ සේකෝ සේක පුද්ගලයා කරුණ 8කින් යුක්තයි. දසංග සමානාගතෝ අරහා රහතන් වහන්සේ කරුණ 10කින් යුක්තයි කියලා කියනවා.
අන්තිම දෙක මොකක්ද?
සම්මා ඥාන සම්මා විමුක්ති. ඒ කියන්නේ මහා චතරිස්ක සූත්‍රය.
සම්මානාගත වීරය කියන්නේ වෙන එකක් තමයි
නේද? දසංග සමානාගත වීරය කියලා එකක් නැහැ නේ. තව එකක් තියෙන වීරිය ගැන කියනවා. එක එක වර්ගයෙන් වීරිය කියනවා දැන්. ඔය වීරිය කතාවකට එනවා සංඛ්‍යාවක් එනවා. නමුත් 10ක කතාවක් එන්නේ නැහැ ඇත්තෙන්ම. මට මතක විදියට. වීරිය තර්ක තියෙනවා ඇත්තේ මේක එක දැන් බුදුරජාණන් වහන්සේ කියන වීරිය එහෙම ඒ නිර්වාණයට මේ නිවනට පත් වෙනකොට ඒ කරපු වීරියන් ගැන සඳහන් වෙනවා. බුදුහාමරණ සුවිශේෂ වීරියන් ගැන සඳහන් වෙනවා. එහෙනම් හොඳයි එහෙනම් අපි මුල් දවසේට මේ විදියට අපි නිමාවටපත් වෙනවා. අපි අද කතා කරන්න මූලික වශයෙන් උත්සාහ කළේ මේ බුදුදහමේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාව. ටිකෙන් ටික යඹුරට යන ප්‍රතිපදාව සහ විශේෂයෙන්ම සම්මා දිට්ඨිය දෙකේ තියෙන වෙනස අපි දැනගන්නට ඕන. ඒක තමයි වැදගත්ම දේ ඇත්තෙන්ම ලෝකයේ තුල පිහිටලා කම්මසගත සම්මා දිට්ඨිය තුල ඉඳගෙන කියන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ තමයි මහාචාර්යගේ සූත්‍රයේ සඳහන් වෙනවා අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාස්වා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා. සාස්ත්‍රව වූ පුණ්‍ය විපාක ගෙන දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ තමයි අර අපි මුලින් සඳහන් කරපු විදිහට පුඤ්ඤාවි සංඛාර සහ ආනෙන්ජාවි සංඛාර කියන කාරණා දෙක. ලෝකයේ තුල ඉඳගෙන කුසල කරනවා යහපත කරනවා. හැබැයි යහපත කළාට ඔහු ලෝකයේ තුල සංසාර චක්‍රය තුලයි ඉන්නේ. ඇයි ඒ? ඔහුට අස්කන්නාසාද ඉන්ද්‍රිය තුලින් අරමුණු වෙනකොට එක්කෝ බාහිර ලෝකයක තියෙයි කියලා හිතනවා. එහෙම නැත්නම් ඔහු හිතනවා අභ්‍යන්තර හිතේ පැත්තේ තියෙන කියලා. ඒ දෙපැත්තටම දෙපැත්තම ගත්තා දෙපැත්තම අන්ත දෙපැත්තම සංසාර චක්‍රයමයි ඉන්නේ. එතකොට බුදුදහමේ විඥානවාදී පැත්තට යන්නේත් නැහැ. විඥානේ විතරක් තියෙයි කියලා කියන්නේත් නැහැ. ස්කන්ධ පංචකයක්ම පනවනවා. හැබැයි ඒ ස්කන්ධ පංචකයේම ස්වභාවය තමයි පෙරපසුන විහාටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. එතකොට ශාස්ත්‍රෝ සම්මාදිට්ඨිය තුල කියන්නේ ලෝකයක් ඇත කියන පදනමින් ඉඳගෙන යහපත කරන ස්වභාවය. එතකොට ඒ යාට ඒ දේ තමන් කළා වූ යහපත් දේ සිහි කරලා නැවත සුගතියකට යන්න පුළුවන්. ඇත්තෙම අපිත් මේ විදිහට පහසුකම් ටිකක් ලබාගෙන අද මේ සුගතියේ ඉන්නේ අපි හැම හිතපු එකේ ප්‍රතිඵල විදිහට. හැබැයි ඒක නෙවෙයි බුදුහරේක් පහළ වෙච්ච කාලයක අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඇයි එකට හේතුව මේ කොයිතරම් පහසුකම් ටික ලබාගෙන අපි ඉහළ දිව්‍ය ලෝකයකට බ්‍රහ්ම ලෝකයට ගියත් ඕනම වෙලාවක නැවත ආයෙ පහළට එන්න පුළුවන්. විතරක් නෙවෙයි ඒ ඉන්න හැම තලයකදීම යම් යම් ප්‍රමාණ වලින් අපට ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැම දැනක්ම තාවකාලික විසඳුම් විතරයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක විශේෂයෙන්ම ලෝකෙට දේශනා කරන නීවරණයක් කියනවා. ඒ තමයි අවිද්‍යා නීවරණය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන කාලේ ලෝකය හඳුනාගෙන සිටියේ පංච නීවරණයක් විතරයි. නීවරණ පහක් විතරයි. අපි හිතන්නේ නීවරණ පහ විතරයි කියලානේ. නමුත් වෙනතන නීවරණ හයක් තියෙනවා අවිද්‍යා නීවරණයත් එක්ක. ඒතර අන්නේ අවිද්‍යා නීවරණේ ප්‍රශ්නේ ගැටලු විසඳන්න තමයි බුදුරෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ තමයි නিত্য සපාත්ම කියන මෙන්න මේ මිත්‍යා විපල්ලාසය වැරදිසිය හදාගෙන තියෙන ස්වභාවය දුරු කළා ප්‍රඥා ලෝකේ ලබා දෙන්න පටිසම්පාදයේ චතුරාර්ය සත්‍ය මත පදනම් වෙච්ච මේ ආර්ය න්‍යාය දේශනා කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඉතින් එවැනි සම්බුද්ධ සසුනක් තියෙන කාලයක පිනතුනි අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය වෙන්නට ඕන මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම පුළුවන් තරම් අහලා දැනගන්නට ඕන. දැනගත්තු පමණට පින්නතුණි අපට බුදුහාරගෙන ශ්‍රද්ධාව හට ගන්නවා. මොකද ශ්‍රද්ධාව? ශ්‍රද්ධාව තමයි මේ බුදුහාඳුරෝ කියපු මාර්ගයේ ගියෝතින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන මාර්ගයක ගියෝතින් දුකෙන් නිදහස් වෙන්න බෑ කියන ශ්‍රද්ධාව. බුදුහාඳුර පෙන්නල දීපු මාර්ගය හරියට ගියෝදීන් තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන ඒ ශ්‍රද්ධාව හට ගත්තොතින් මොකද වෙන්නේ? අපේ වීරිය දිනු වෙනවා. ඒ පමණට ඒ වීරිය කියන ඒ ශ්‍රද්ධාවත් එක්ක හටගන වීරිය මේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද ගිහිල්ලා මුළු ජීවිතේටම මේ වීරිය සතර සම්‍යක් ප්‍රධාන වීරියත් එක්ක යන මේ වීරිය හටගෙන අප්‍රමාදීව මේ දුකෙන් නිදහස් වෙන උනන්දුවක් ඇති කරනවා කියලා. ඇයි? ඔහු කැමතිනේ අනාගතයේ දුක් විඳින්න. අපට කියලා දරුවෝ ඥාතීන් දේපල නෙවෙයි අඩුවානේ සමන්න කියලා ශරීරයක් හරි තියෙනවනම්. ඒ කියන්නේ තමන් අනාගතයේ දුක් විඳින සූදානම් වෙන්නේ. අන්නේ දුක් ටිකෙන් මේ ලැබෙච්ච මුල්ම අවස්ථාවේදී නිදහස් වෙන්න තමන් උපරිම ලෙස ක්‍රියා කරනවා. අන්න ඒ දෙය තමන්ගේ ජීවිතයේ ප්‍රධානතම කාර්යභාරය කරගන්න. තමන් මොනව කරන්නේ? මෙන්න මේ සද්ධර්මයේ තමන්ගේ ඉලක්කය ජීවිතයේ ඉහළම තැනින් තියාගෙන. අනිත් දේවල් කරන්නේ ඒකට උපකාරය සඳහා විතරයි. අනිත් දේවල් කිරීමෙන් ඔහු දන්නව කවදාකවත් මේ ඉලක්කයට හොට ඍජු යන්න බෑ කියන එක. දරුවන්ගේ දේවල්, ගෙදර දොර, ඒ දේවල් යුතුයකම් විදියට කරන මිසක් ඒ දේවල් මේ ඉලක්කයට Tamanට ඍජුවම උපකාර කරන්නේ නෑ. ඒ නිසා මේ ඉලක්කයට යන්න නම් මේ දහමහල ඒ තුල යන ප්‍රතිපදාවෙන් අපි යන්නට ඕන. අනිත් දේවල් නොකර අපට මේ ගමනේ යන්නත් බෑ. අපිට කියලා දරුවෝ ඉන්නවා නම්, ස්වාමි භාර්යාවන් ඉන්නවා නම්, අම්මා තාත්තා ඉන්නවා නම් ඒ යුතුයකම් ටික අපි කරන්න ඕන. ඒ යුතුයකම් කිරීමෙන් අපට ලොකු එනර්ජි එකක් එනවා. ලොකු පිනක් රැස් වෙනවා. ඒ පිනෙන් අපි ලබා ගන්නෙ මොනවද? අපිට පහසු ගන්න එක ලබා ගන්න. ඈ යටිදල පහසු ගන්න ටික, යුටිලිටිස් ටික. මොනවද ඒ? නිරෝගී භාවය, දිගාසිරිය සම්පත්තිය, කල්යාණ මිත්‍රත්වය. අන්න ඒ ටික ලබා ගන්නේ මේ අම්මට තාත්තට සලකනකින්, ස්වාමි භාර්යාවට සලකන එකෙන්, ස්වාමින් වහන්සේට දානේ පූජා කරන එකෙන්, බුද්ධ පූජා පවත්වන එකෙන්, දෙවියන්ට ඥාතින පින් අනුමෝදන් කරන එකෙන්, ඊ අදෘශ්‍යමාන ශක්තියින්ගේ හිතන් අපි ආශිර්වාදය ගන්න මේ ගමනට. ඒවත් අපට අවශ්‍ය වෙනවා. තමන් මගතොටිය දියද්දී අනතුරකින් බේරන්නටත් පින්නතුනි මේ ශක්තියෙන් අපට උපකාරී වෙනවා. ඒ නිසා තමයි අපි පින්කමක් කළ අපේ දෙවියන්ට ඥාතින අනුමෝදන් කරන්නේ. ඊයගෙනුත් අපට ආරක්ෂාවක් ලැබෙනවා. බුදුදහමේ තාම පැහැදිලිව දැක්වෙනවා. බුදුහාරු දෙවියන්ට දේශනා කරනවා. දේවතානුකම්පා දේවතානුකම්පී පෝසෝ සදා බද්දරණි පස්සතු කියලා. දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත්තු වැටි යහපත සිද්ධ වෙනවා කියලා. රතන සූත්‍රයේ දේශනා කරනවා. දිවහරය දෙක්කිය ඔබට පුද පූජා පවත්වනා ඉන්නවා නම් ඒ ආරක්ෂා කරන්නයි කියලා බුදුහාරු දෙවියන්ට ආරාධනාවක් කරනවා. ඒ ආරාධනා නොකර දෙවියෝ යම්කිසි මට්ටම් වලින් ඒ ආරක්ෂාවත් අපට ලැබෙනවා. ඒ නිසා මේ හැම දෙයකින්ම ආරක්ෂාව ලබාගෙන ඒ හැම දෙයම ලබා ගන්න. තවත් මොහොතක් හරි නිරෝගී ජීවත් වෙන්න. ඒ මොහොතක් හරි නිරෝගී ජීවත් වෙන්නේ ඇයි අපි? මේ ධර්මයේ හැසිරෙන්නමයි. මේ දහම් පණිවිඩය තවත් අපට පැහැදිලි කරගන්නමයි. මේ දහම් මගේ තව පොඩ්ඩක් හරි ප්‍රඥා ඉන්ද්‍රිය ඇතුළු ඉන්ද්‍රිය ධර්ම දිනු කරගන්නමයි මේ හැම දෙයකින්ම අපි උපකාරවත් බව ලබා ගන්න. දිනිය සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්තුන් බොහොමත්ම උනන්දුයෙන් මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. ඉතින් ඇත්තටම අපට ඉදිරියේදී කතා කරන්න තියෙනෙත් මේ කරුණු ටිකමයි. හැබැයි අපි දිනෙන් දින ගැඹුරට යනවා. එක එක සූත්‍ර ආශ්‍රයෙන් ටිකෙන් ටික අපි පුහුණු කරන්න පුළුවන් දේවල් පුහුණු කරමින් ඉතින් අපට අද තියෙන දැනුමේ පමණට තමයි මේ අපි විස්තර කරන්නේ. ඉතින් අපි තාම නිවන් දැකලා නැහැ. අපි දිනෙන් දින මේ දහම් මඟ පැහැදිලි කරගනිමින්, තව දුරටත් මනහමින්, ප්‍රායෝගික කරමින්, බණ පොතපත කියවමින් අපිත් මේ ධර්ම මාර්ගය යන අය. ඒ යන ගමන් තමයි ඔබට අපිට කරන්න පුළුවන් උදව් අපි මේ කරන්නේ. ඉතින් ඔබ අපට තමන් දෙහැමිව හරියම්ම කරන දේෙන් අපට මේ සිව්පස්සේ ලබා දෙනවා. ඉතින් ඒ සිව්පස්සේට ණයක් නොවිය අපි ඉන්නට ඕනේ එකයි. ඒ ණයෙන් නිදහස වෙන තමයි මේදී අපි කරන්නේ. ඉතින් ඒකෙන් කෙපැත්තකින් පිනක් ලැබෙනවා වගේම බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ සිව්පස්සෙන් සලකන අයට ධර්මයෙන් අනුග්‍රහ කරන්න කියලා. ඉතින් ඒ දේ අපට පුළුවන් උපරිමයෙන් තමයි මේ කරන්නේ. ඉතින් ඔබත් පින්වන්තයි. ඒ ලැබෙන ධර්ම ප්‍රතිලාභය ලබා ගන්නට ඔබත් පින් කරලා තියෙනවා. ඉතින් අපි හැමදෙනාම මේ දහන් මගේ දිනෙන් දින හරි ඉදිරියට යන්න උත්සාහ කරමු. ඉතින් ඒ අතර විශේෂ දෙයක් තමයි මෛත්‍රී භාවනා වඩන්න. ඒක තමයි ලොකු ආශිර්වාදයක් වෙනවා. හැකිතාක දුරට පංචශීලය ආරක්ෂා කරගන්න. හැමදාම පොඩි දෙයකින් හරි පරිත්‍යාගයක් කරන කාට හරි, මිනිසියෙකුට බැරි නම් අඩු ගානේ කුරුල්ලෙකුට හරි පොඩි හරි කෑමක් දෙන්න. එහෙමත් බැරි නම් එළියක හරි ඉන්න කූඹිටයකට හරි බත්තට කීපයක් හරි දෙන්න. එහෙමත් බැරි නම් ආම වශයෙන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව කියලා හිතලා පැන් වීදුරක් හරි හැමදාම පූජා කළා. ඒ තුලින් හරි දානය පුහුණු කරන්න. ඉතින් තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් ශ්‍රී ලංකාවේ හිටියත් ඔබට ඒ අතට උදව් කරන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයකින්ම මේ දහම ටිකෙන් ටික අපි ප්‍රායෝගික කරන්න ඕන. බොහෝ විට අපි දකින ලක්ෂණයක් තමයි අපි ධර්මශාලාවේදී බොහෝ ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අපි තරක විතරකත් කරනවා. කරලා බහැල යනවා ඉතින්නේ. අපේ ජීවිතවල කිසිම වෙනසක් වෙලා නැහැ. අවුරුදු 50කට ගියත් ලොකු වෙනසක් වෙලා නැහැ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මම දකින්නේ බොහෝ විට මේ ධර්ම දේශනාවේදී කියවෙන්නේ නැහැ මොකද්ද අපි ප්‍රායෝගිකව කරන්න ඕනේ කියලා. එනිසා ධර්ම දේශනාවකදී ඔබ ලබා ගන්න ඕන දේ තමයි ඔබට ප්‍රායෝගිකව මොකද කරන්න ඕනේ කියලා කොටස හොඳට ඉගෙනගෙන යන්න. එනිසා ඒක පැත්තකින් ටික ටික පරිත්‍යාග සිලී වෙන්න ඔබ. ඔබ වෙනද නිකන් කෑම එක උයලා වාජනේ තියෙන එක දැන් ඔබ අඩු ගානේ උයලා මේසෙට අරලා හරි කෑම කනට සලස්සන්න. තවත් දිනු කළ පුළුවන් නම් අම්මතා තියෙනවා නම් කෑම ටික බෙදලා අතින්ම දෙන්න. ඒතුලින් පින කරගන්න. පංචශීලයේහි තමන්ට පුළුවන් මට්ටමින් ඒ කරුණ රකින්න උත්සාහ කරන්න. අද රකින්න එක නම් එක හරි කමන්න. හෙට දවසේ දෙකක් රකින්න බලන්න. ඊළඟ දවසේ තවත් ඊළඟ අඩුපාඩුවත් අඩු කරගන්න බලන්න. එහෙම ටිකෙන් ටික සිල්වන්ත වෙන්න. ඒ වගේම ටිකෙන් ටික තමන් මෛත්‍රී භානාව වඩන කාලය ටිකෙන් ටික වැඩි කරන්න. මුල් දවසේ විනාඩි 2ක් වෙන්න පුළුවන්. ඊපස්සේ විනාඩි 5ක් කරන්න. විනාඩි 10ක් කරන්න වාඩි වෙලා. මේකෙන් ඇස් දෙක පියාගෙන කරන භාවනාව. ඊට අමතරව තමන් ගමන් බිම යනකොට වාහනේ drive කරනකොට ඒ අතරෙත් පුළුවන් නම් ටිකෙන් ටික මෛත්‍රී භානාව වඩන්න. අනිත් පැත්තෙන් පිනුතුන් ටිකෙන් ටික අනිත්‍ය සංඥා වඩන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි. මේ වගේ එකිනෙක කොටසක් අනිත්‍ය වශයෙන් වඩන්න පුරුදු වෙන්න. ටිකෙන් ටික පුරුදු කරන්න. ඒ පුරුදු කිරීම ආනිසංස විදියට සාමාන්‍ය ලෝකයේදී ඔබ දෙයක් දැක්කොත් දකින්නකොට මාමී අරහාමුදුරේ දා කියපු එක තමයි මාත් ප්‍රායෝගික කරන එක තමයි රූපය අනිත්‍යයි මේක මේ මොහොතේ හරින නිරුදුනා කියලා අපි ටිකකින් හරි ඒ කෙලෙස් ඇතිවන දිගට කෙලෙස් වැල යන ගතිය අඩු කරගන්නවා. එහි ප්‍රතිඵල විදියට තමයි පිනතන කවදා හරි අපට දිත්තේ දිට්ටමත්තම් මට්ටමට අපේ හිත දිනු වෙන්නේ. එනිසා ටිකෙන් ටික ශබ්දයක් ඇහුණත් ඒ ශබ්දය අනිත්‍යතාවය ශබ්දය ඒ හටගත්තු කෙනාට අයිති එකක් නෙවෙයි. ඒ ශබ්දයේ හේතු ටික නිසා හටගත්තු දෙයක් කියලා දකින උත්සාහ කරන්න. අපි නිතරම මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියවලින් ලැබෙන අත්දැකීම් බාහිර දෙයකට හෝ බාහිර පුද්ගලයෙකුට අපි ගැට ගහනවා බඳිනවා. අන්නේ බඳින ගතිය අඩු කිරීම තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. ඒක ගිහිල්ලා අවසානයේදී ලස්සන කතාවක් සඳහන් වෙනවා කිංසුකෝපම සූත්‍රය. අහලා තියෙනවද? ඔබ අපි ඉදිරියෙන් සාකච්ඡා කරන මේ අපේ වැඩසටහන එකක් තියෙනවා. ඔබ දැක්කනම් ඊමේල් එක ඒක සඳහන් වෙනවා. අපි ඒකත් ඉදිරි සඳහන් කරනවා. කිංසුකෝම සූත්‍රයේ සඳහන් වෙනවා කොහොමද ඇසට අරමුණක් එනකොට හරියට මේ ඉන්ද්‍රියෙම ගිහිල්ලා විඥාණයට දීලා ඒ ගිය මගෙන් මායි එන විදියට අපේ හිත පවත්වා ගන්න කොහොමද කියන එක විස්තර වෙනවා. ඉතින් එතන තමයි අපට අවසාන රිසල්ට් එක කියලා කියන්නේ. එතෙන් දෙනකම් අපි මේ මාර්ගයේහි අප්‍රමාදීව දිනෙන් දින අපි ඉදිරියට යන්නට ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් රැස් කරගත් මේ උතුම් පින අප නමින් මියගිය ඥාතිහු දනුවෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ ස්ථානය මම හිතන වසර 30කට අධික කාලයක් මේ විදිහට පවත්වාගෙන එන්නට ලොකු කැපවීම කළා මිය ගිහිපු අය ඇති. ඉතින් ඒ අය හැම දිනාටම අපි මේ පින අනුමෝදන් කරමු. යැත්තම් මේ පින දැකලා සතුටු වෙලා එයාගේ ජීවිත තව තවත් සුගතිගාමී කරගනිත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු ධර්මයන් පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පිනතුන් සිදු කරන්නා වූ සියලු දහමේ කටයුතු දිනෙන් දින සඵල කර ගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දෙක්
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා රැස් කරගත් මේ උතුම් පින්කමල ආනිසංසෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය ලබනට මේ පින්කමත් උපනිශ්‍රේ වේවා දිනෙන් දින සද්ධර්ම ශ්‍රවණය කරන්නට දහම් මඟ වඩන්නට කල්යාණ මිත්‍ර සම්පන්නිය විවේක ආදී පහසුකම් අපට ලැබේවා දිනෙන් දින මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට කායික මානසික නිරෝගී භාවයේ වාසනාව ලැබේවා අවසානයේ තාමික්මන් භවයකදී උතුම් වූ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මේ පින අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.